මාගේ භාග්‍යවත් වූ අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාර පිළිවා. 2016 වසරේ 8 මාසේ 28 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධා ගුණ ඇති පාසනාවත් පිටුතුනි බොහොම දුර්ලභව ලබන්න තියෙන සම්පත්තියක් වෙන මනුෂ්‍යාත්ම භාවය අපි අතිශයින්ම දුර්ලභව ලබා තියෙනවා. ඒ කායික මනුෂ්‍යත්වය මානසික මනුෂ්‍යත්වයක් කරා උසස් කරගෙන අතිශයින්ම දුර්ලභව මේ විශ්වයේ පැවැත්ම අවුරුදු බිලියන ගණන් වලින් ඔය ගණන් හදලා තිබ්බට ලෝතුරා බුදු කෙනෙක්ගේ පැවැත්ම අපි අහන්නේ මේ 2600. එහෙමනම් බලන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ 15 මොනතරම් දුර්ලභද කියන කාරණේ. ඇයි මෙහෙම මතක් කරන්නේ? නිකම්මට දහමඳුර මේක නැහැ. ඔබේ හිත ධෛර්යමත් වෙන්න ඕනේ ඒ තුලින්. තේරුණා නේද? නිකම්මට නෙමේ කාරණේ මතක් කරන්නේ, ධෛර්යය සම්පන්න කරගන්න. ඒ දුර්ලභ කාලයක් නේද කියන හිතේ ධෛර්යය ඇති කරගන්නයි ඒ කාරණේ මතක් කරන්නේ. ඒ අතරත් සද්ධර්මයේ අවබෝධයෙන් කියන්නට නොහැකි ස්වාමින් වහන්සේලා දේශකයෝ ගොඩාක් අතරින් අවබෝධයට පත් වෙලා මේ දේශනාව කරන්න පුළුවන් අය කී දෙනා ඉන්නේ? කල්යාණ මිත්‍රත්වය. එහෙම කල්යාණ මිත්‍රත්වයක් ලැබුණා නම් ඒකත් අතිශයින්ම දුර්ලභයි. ඒ කල්යාණ මිත්‍රත්වයේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගන්න, ඒ වචනේ කෙරෙහි ගෞරවය ඇති කර ගන්න ඔබේ සිත නම්‍යශීලී වුණා නම් ඒකත් අතිශයින්ම දුර්ලභයි. ඊළඟට පින්නතුනේ ධර්මයේ ආසායේ ධර්මයේ අවබෝධ කරගන්න නැත්නම් හේ බුදු කෙනෙකුට සියක් වසක් උපස්ථාන කරනවටත් වඩා අගේ ඇති දෙයක්. දැන් මම ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට මේ ධර්මයේ අවබෝධ කරගත්තනම් මම වාසනාවන්තයි සියක් වසක් බුදු කෙනෙකුට උපස්ථාන කර භික්ෂුන් වහන්සේ කෙනෙකුට වැඩි. ආනන්ද හාමුදුරුවෝ 25 අවුරුද්දයි. එතකොට 100ක් වසක්. නමුත් ආනන්ද හාමුදුරුවෝ 25 අවුරුද්දක් උපස්ථාන කළා, අරිහත්ත්වයට පත් වුණා. ඒ නිසා මොහොතක් බලන්න මේ ධර්මයේ වටිනාකම අගය මොනතරම් විශිෂ්ට අන්දමින් කියලා දියලා තියෙනවද? ඔබේ සිත, ඔබේ හදවත ඒක බාරගෙන තියෙනවද? ඒක පිළිගෙන තියෙනවද? පැහැදිලිද? ඒ දුර්ලභ බව, ඒ අගේ ඔබේ හිත අරගෙන තියෙනවද කියලා බලන්න. නැගී සිටින වීරයා හොඳ සිහියක් තියෙන ඕන ධර්ම අවබෝධය ඇති කරගන්න. ඒක තමයි මේ මුලින් ඇති කරන්නේ. හරි. ධර්මයේ ඉගෙන ගන්න මොකවත් නැහැ. මේ පින්නතුන්ට ධර්මයේ ඉගෙන ගන්න කිසිම දෙයක් නැහැ. මම විශ්වාස කරන විදිහට සියල්ල ඉගෙනගෙන තියෙන්නේ. අවශ්‍ය කරන්නේ පරිවර්තනය වෙන්න. පරිවර්තනය වෙන්න කියන වචනේ තේරෙන්නේ නැත්නම් ධම්මානුධම්ම ප්‍රතිපත්ති කියන වචනය. පැහැදිලිද? දැන් යෝනිසෝ මනසිකාරයේත් මේ අපේ පින්නතුන් ඉන්නවා. අවශ්‍ය කරන්නේ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය. නිවනට අනුකූලව දකින්න, පවතින්න, ඒට අනුගත වෙන්න, ඒට සමාන්තර වෙන්නයි අවශ්‍ය කරන්නේ. අන්නේ පරිවර්තනය සඳහා මේ මොහොත යොදා ගන්න. මේ කාලය කැප කර ගන්න. ඔබේ මනස පවතින කාලය තුළ ඔබ දැන් පැමිණිය යුත්තේ අකාලික ත්වයට. ඔබේ දර්ශනය අකාලිකද? ඔබේ චින්තනය අකාලිකද? ඔබට ඇහෙන දේ, ආග්‍රහණය කරන දේ, රස විඳින දේ, තමන්ගේ ශරීරය, තමන්ගේ මනස අකාලිකව පවතිනවා කියලා ඔබට දැනෙනවද? ලෝකේ සත්‍ය අකාලික බව, ලෝකේ අසත්‍ය කාලය. කාලය කියන එක හදුවේ මිනිස්සයා. කාලය කියන එක පවතින්නේ අවිද්‍යාව නිසා. ඔරලෝසුවේ තියෙන්නේ කාලය, අපේ ශරීරවල පවතින්නේ කාලය, මේ මහා පොළොවේ මේ සියලු දේ තුල පවතින කාලය, මේ හදාපු කාලය. හදාපු කාලය. මිනිසා විසින් හදපු කාලය. කුඩා කාලේ කුඩා දරුවෙක් හැටියට මෙලොවට බිහි වෙනවා. නමක් ගමක් කුලයක් ගෝත්‍රයක් ඇතුළු මේ මිනිසයාව ජීවත් වෙනවා. ඒකට වයස් සීමා කාලයක් දෙනවා. ඒ කොම උපන්දින කියලා ඉතින් සමරනවා. සමරලා ඔක්කොම සමරනවා. ඔක්කොම උත්සව අවසානයේ මිනිස්යාව මැරෙනවා. මැරුණාම ඒක අවමංගල උත්සව. ඒකත් උත්සවයක් බවට පරිවර්තනය වෙනවා. තේරුම් අරගෙන ඉවරයි මේ පින්නතුන්. ජීවිතය කියන්නේ කුමක්ද කියලා අවශ්‍ය කරන්නේ පරිවර්තනය වෙන. ඒ කියන්නේ ඔබ ළඟ තියෙන සක්කාය දිට්ඨිය එළවා දමනවා. දහම දන්නවා. අනිත්‍ය බව දන්නවා. මැරෙන බව දන්නවා. අයිති නැති බව දන්නවා. දන්නවද නැද්ද? දන්නවා. නමුත් ඔබගේ සක්කාය දිට්ඨිය එළවන්න ඔබට හැකියාව ලැබුණද? ඔන්න ප්‍රශ්නේ. සක්කාය දිට්ඨිය එලව ගන්න බැරි වුණා. ඔක්කොම දන්නව එලව ගන්න බෑ. ඇයි එලව ගන්න බැරි? ඔබේ මොළේ මේ සියල්ල දැනගත්තට ඔබේ හදවත, ඔබේ ආත්මය දැනගෙන නැහැ. සමහර අය ඉන්නවනේ සුරාව බිව්වහා, සුරාපානය කළාම ඒක ආදීනමයි දන්නව. දන්නවද නැද්ද? හැමෝම දන්නව. සිගරට් පෙට්ටි ගහලා තියෙනවා මේක පිළිකාකාරකයක් කියලා. මොකද පිළිකා හැදෙනවා කියලා. නමුත් දැඩි පුරුද්ද නිසා, ආසත්ත භාවය නිසා, තමන්ගේ ආත්මය පිළි නොගැනීම නිසා අර සියල්ල දකින්න බලමින් එය පරිහරණය කරනවා. ඒ වගේම තමයි ආත්ම දෘෂ්ටියේ තියෙන ආදීනවය දන්නව, මමත්වයේ තියෙන ආදීනවය දන්නව, ලෝකයේ යථාර්ථය දන්නව. නමුත් ආසත්ත භාවය නිසා, තමන්ගේ ආත්මය කියන පුරුද්ද නිසා, සාංශාරික ආත්මීය බැඳීම නිසා අර සුරාවෙන් වෙන් වෙන්න බැරි කෙනෙක් වගේම ආත්ම දෘෂ්ටියෙන් වෙන් වෙන්න බෑ. කොච්චර කියලා දුන්නත් මේ ආත්ම දෘෂ්ටියේ දෝෂ තියෙනවා කියලා වෙන් වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරු හොඳින් නුවණින් බලන්න කියනවා. ඔබට හිත පිණිස පවතින ධර්මද ඔබ ආශ්‍රය කරන්නේ, ඔබට අහිත පිණිස පවතින ධර්මද ඔබ ආශ්‍රය කරන්න කියලා බලන්න කියලා. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. බුදුහාමුදුරු කෙටි කළා සංක්ෂිප්ත වශයෙන් මූලික කළා ඉස්මතු කළා පෙන්නනවා කුමද්ද දුක පංච උපාදානස්කන්ධා දුක්ඛා. මොනවද පංච උපාදානස්කන්ධය කියන්නේ? මිල මුදල්, ගේ දොර, වතු පිටි, ඉඩ කඩම්, දුවා දරුවා කියලා ඒක කියවිලා නැහැ. පැහැදිලිනේ? පංච උපාදානස්කන්ධය කියලා කියනකොට ඒකේ ගේ දොර, යාන වාහන, වතු පිටි, ඉඩ කඩම්, ධනේ ආදී වශයෙන් කියවිලා නැහැ. කියවිලා තියෙන්නේ කොහොමද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ මේ පංච උපාදානස්කන්ධය තමයි. ඒක පවතින්නේ තමන්ගේ ආධ්‍යාත්මය තුළ යමක් හැදින ගැනීම සඳහා මම මගේ ආත්මය වශයෙන් අරගෙන පරිහරණය කරන ස්වභාවය. ඕනෑම දෙයක් හඳුනා ගැනීම සඳහා රූප වේදනා සංඥා සංකාර විඥාන තියෙනවා. ඒක උපාදාන ස්කන්ධයක් බවට පත් වෙන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා තැනින්. ඕනම දෙයක් අවිද්‍යා සහගතව ගත්තාම ඒක වැරදි. ඒක විද්‍යාත්මකව ගත්තාම ඒක හරි. රාත්‍රියේදී මේ අත පැද්දෙන පරඬලක් වැරදි විදිහට ගත්තොත් මොකද වෙන්නේ? රාත්‍රී කාලේදී පාර යද්දී කරවලේ එකපාරට වැනෙන කෙසෙල් ගසක පරඬලක් වැරදි විදියට ගන්නවා. කියන්නේ කවුරු හරි මිනිස්සෙක් අර කොල්මලක් හරි කියලා. මොකද වෙන්නේ හිතට? තොවිලක් නටනවා. හරි විදියට ගත්තොත් එළියක් තිබිලා එතෙන්ට ගහලා ඒ පරඬලක්නේ කියලා බය නැතුව යනවා. ආන් ඒ වගේ පරඬල වුණත් වැරදි විදියට ගත්තාම එහෙම වෙනවනම් පංච උපාදානස්කන්ධය වැරදි විදියට ගත්තාම කොහොම වෙනවද? තමන්ගේ ඉන්ද්‍රියන් ටික වැරදි විදියට ගත්තාම කොහොම වෙනවද? මේ සරලව කැටි කරන්න උත්සාහ කරනෝ මේ බුදුදහම. එහෙම කරන්න එපා. එහෙම කරන්න බෑ. කහරි ගම්බීරයි. දැන් ඔබේ ඇසට පුළුවන් ද ගැලැක්සීස් දකින්න අහසේ තියෙනනේ චක්‍රාවාට දකින්න පුළුවන්ද? දකින්න බෑ. ඒ නිසා විශේෂ ඇසක් ඔබ හදා ගන්න ඕන. දැන් බාහිරෙන් තියෙන දුරේක්ෂයක්. ලකුම දුරේක්ෂය තමයි ලෝකේ අනන්ත විශ්වයේ සාගර යන හබල් දුරේක්ෂය. මම හිතන්නේ අන්න ඒ වගේ විශේෂ ඇසක් දුරේක්ෂයක් ඔබේ තුළ විශිෂ්ට ඥානයක් ඕන. ගොඩාක් දෙනෙ මේ ධර්මය අහන්නේ සාමාන්‍ය ඥානෙ, පුතඥන ඥානෙ. කරුණා කරලා කියන ඔය පුතඥන ඥානයට බෑ. මේ අනන්ත විශ්වය දකින හරියට ඔබේ ඇස් දෙකද මේ ග්‍රහලෝක හි තාරකා සියල්ල දකින්න බෑ. මේකට විශේෂ දුරේක්ෂයක් යොදා ගන්න වෙනවා. ඊට පස්සේ තමයි මේ දේවල් ටික පේන්නේ. ඒ නිසාවෙන් ඔබට විශිෂ්ට ඥානයක් අවශ්‍යයි, විශේෂ ඥානයක් අවශ්‍යයි. ධර්මයේ අවබෝධ කරගන්න ධර්මයේ තේරුම් ගන්න කියන කතාව මතක් කරනවා. හිතන්න එපා ඔය සාමාන්‍ය බුද්ධිය පොඩ්ඩක් යදවලා ඒකට තේරෙන්නේ නැති වුණාම ඒකේ ඇති දෙයක් නැහැ. ඒක මට තේරෙන්නේ නැහැ. ඒක මහා හිස් කියලා හිතන්න එපා. එතනින් එහාට යමක් අවශ්‍යයි කියලා මතක තියාගන්න ඕන. දැන් එහෙමනම් තේරුම් කරගත්ත මේක ලෝකෝත්තර විෂයක්. එහෙමත් නැත්නම් ලෝකෝත්තර ඥානයක්. සාමාන්‍ය ඥානයක් නෙවෙයි ලෝකෝත්තර ඥානය. සාමාන්‍ය ඥානයට සාපේක්ෂිතව බැලුවාම ඒක ඉන්ද්‍රිය සාපේක්ෂිත දැකීමක්. පංච උපාදාන ස්කන්ධයට සමාන්තර දැකීම. ඒ යමෙකුට පුළුවන්කම තියෙනවා නම් ඒ ඉන්ද්‍රිය ඥානය අභිභවා යන ශක්තිය ජනනය කරන්න අන්න ඒ තැනට තමයි මේ ඉන්ද්‍රියන් අභිභවයන් අතික්‍රමණය කරන්න හැකියාව තියෙනවා. ඔබ මහන්සි වෙන්න, ඔබේ ක්‍රියාව ඔබ ඉක්මවන්න මහන්සි වෙන්න, ඔබ මහන්සි වෙන්න ඔබේ ඉන්ද්‍රියන් අභිභවාලෝකයේ දකින්න. ඉන්ද්‍රියන් තුළ ධර්මය අවබෝධ කරගෙන වුණත් ඉන්ද්‍රියන් වලින් බැලුවහම ලෝක රසය නැහැ, ලෝකෝත්තර රසය නැහැ. ලෝකෝත්තර ඇසින්මයි බලන්න ඕන. සාමාන්‍ය විදිහට ධර්ම අවබෝධය කරගත්ත කෙනෙකුට නම් සාමාන්‍ය විදිහට බලන්නත් පුළුවන්, විශේෂයෙන් බලන්නත් පුළුවන්. ධම්ම ඇසින් බලන්නත් පුළුවන්. ඕනම් පරණ ඇහැ කොයි විදිහටද වැඩ කරේ කියලා ඒ විදිහට බලන්නත් පුළුවන්. නැත්තර නැති වෙන්නේ. නමුත් ලෝකෝත්තර ඇසින් බලන කල්හි තාම හොඳට පැහැදිලිව තමන්ට වේදනාවන්ගෙන් තොරව, සංඥාවන් වලින් තොරව, සංස්කාර වලින් තොරව මේ ලෝකය දකීමේ හැකියාව තියෙනවා. විඥානගත නොවි දකීමේ හැකියාව තියෙනවා. පංච උපාදාන ස්කන්ධයට සම්බන්ධ වෙන්නේ නැතුව දකීමේ හැකියාව තියෙනවා. ඒක හොයාගන්න බැහැ වෙන කෙනෙකුට. හැබැයි යම් දැන් ලෝකේ තියෙනවානේ මිනිස් මොළය සහ මානසික ක්‍රියාකාරීත්වය පිළිබඳව සංඥා ගන්න පුළුවන් උපකරණ හදලා තියෙනවා. ඒ උපකරණ වලින් බැලුවොත් තේනවා සාමාන්‍ය පුතඥයාගේ හිත වෙලා තියෙන මනසේ ස්වභාවයත්, මේ ඉන්ද්‍රියන් අභිභවපු කෙනෙක්ගේ තියෙන ඉන්ද්‍රිය සංවරය මැෂින් එකකින් හොයන්න පුළුවන්. හෘද ස්පන්දනය වගේ දේවල් වලින් නේ කෙනෙක්ගේ තියෙන මේක හොයන්න පුළුවන්. හෘද ස්පන්දනය මානසික ස්වභාවයක් නිසාම නෙමෙයි, කායික ස්වභාවයන් නිසා ඇති වෙනවා. නමුත් මේ මානසික ස්වභාවය පිළිබඳව මොළයේ තියෙන ක්‍රියාකාරීත්වයන් එක්ක යම් ප්‍රමාණයක සෙවීමේ හැකියාව තියෙනවා. ඉන්ද්‍රියන් අසංවරය අනිවාර්යෙන් තියෙනවා ඉන්ද්‍රියන් තුළ ඉන්න පුතග්ජනයාට. ඉන්ද්‍රිය සංවරය ඒකාන්තයෙන්ම පිහිටනවා මේ ඉන්ද්‍රියන් නොපිළිගන්නා වූ තැනට එනකොට. ඒ ඉන්ද්‍රියන් අපි නොපිළිගත යුත්තේ නිරන්තරයෙන්ම කියනවා දහමේ මේ ඉන්ද්‍රියන් මැජික් එකක්. මැජික් කාර්යය ඇත්ත නෙමේ කරන්නේ, ඇත්ත නෙමේ පෙන්නන්නේ. කොහොම සංගවපු වැඩ තියෙන්නේ කාටවත් එක හොයන්න බැරි වෙන්නේ වැඩේ කරන්නේ. ඉතින් මැජික් එකක් කියනවා, මිරිඟුවක් කියනවා, පෙන පිටක් වගේ කියනවා, කෙසෙල් කඳක් වගේ කියන හරයක් නැහැ කියනවා. හරයක් නැති දේ තුළ හරයක් ඇති හැටියට ගැනීමේ වරද. පෙන්නනවා. කෙනෙක් අහන්න පුළුවන් සායනාංග අපි අතහරින්න දෝන, ඔව් හිත දිහා බලන් ඉන්න දෝන, එහෙනම් සිතුවිලි ගණන් කර කර ඉන්න දෝන, නොඇලී ඉන්න දෝන, පාඩුවේ ඉන්න දෝන, එහෙම නෙමෙයි. ඊට වඩා පූර්ණව හිතන්න පුරුදු වෙන්න. හුදු සංකල්පයක් අරගෙන ගොනු වෙන්නයි බලන්න. එහෙම වෙන්න එපා. ඒක තමයි සරල බුද්ධියේ න්‍යාය. ඔබට ඉතාම සරලව මට කියන්න පුළුවන් නහයලව සිත තියාගන්න. සිත තියාගෙන ඉහළට හුස්ම ගන්න විට එකයි කියලා හිතන්න. පහළට හුස්ම හෙළන විට දෙකයි කියලා හිතන්න. සරල නැද්ද? අතිශයින්ම සරලයි. හැබැයි ඉතින් ඔබට ජීවිත කාලයම කළත් ඉතින් ඔය එකයි දෙකයි විතර හිතරු වෙන්නේ. ඇයි ඊට එහා දෙයක් නැහැ. ඒ හුස්ම ටිකම තමයි හැමදාම. සමාධියක් වැඩෙනවා, ප්‍රඥාව වැඩෙන්නේ. සමතේන එකනේ තියෙන ස්වභාවය. සමාධිය හොඳට සමාධිය වැඩෙනවා. මේ විමසුන් බුද්ධියෙන් ලෝකය පුළුල්ව සිටීමේ දර්ශනය පෙන්වේ බුදුහාමුදුරුවෝ. ඒකේදී ඔබ හුදු තේරුම් වෙන සරල ක්‍රියාපද්ධතියක් තුළ හිර වෙලා ලෝකේ අත්දකින්න බැහැ කියන එක හොඳින් තේරුම් කරගන්න. එනිසා ඔබ මේ විශිෂ්ට අවබෝධ කරගත්ත ධර්මය වෙනුවෙන් විශිෂ්ට කැපවීමක් අවශ්‍යයි. මා ඉල්ලන්නේ හැම විටම උපාදියක් කරන්න කරන කැපවීම ධර්මය වෙනුවෙන් කරන්න. එවිට මේ ධර්මය ඔබට අවබෝධ වෙනවා. අවබෝධ වුණොත් ඔබේ සතර අපාය නැති වග ඔබටම තේරෙනවා. ඔබේ නිවන් මඟ ඔබටම තේරෙනවා. ඔබම සාක්ෂාත් කරගත්ත ධර්මයේ ඔබම සැනසිල්ලක් ලබනවා. පුඤ්ජලත්වයෙන් බැහැරව ඔබ වඩාත් සතුටින් ඉන්න ඕන තැන නෙමෙයි අල්ලගෙන තියෙන්නේ, වඩාත් දුක්බර තැන. ගේ හදලා තියෙන්නේ හරියට අර නිරන්තරයෙන්ම ගම් වතුර ගලන අපවිත්‍ර කුණු සහිත ඒවා තියෙන නිකන් හරි අපහසු පැත්තක ගයක් හදලා තියෙනා වගේ තමයි මේ ඉන්ද්‍රියන් වල හිර වෙච්ච කෙනා. නිරන්තරයෙන් පීඩා විඳිනවා. ඒ නිසා මේ ඉන්ද්‍රියන්ගෙන් ගැලවිය යුතුයි. කොහොමද ගැලවෙන්නේ? තරණය කරන්නේ නැහැ, රැඳී සිටින්නේ නැහැ. දෙපයින් යන්න බෑ. ශ්‍රමණයා බාහිරේ නැහැ. ඊළඟ වචනේ හොයාගෙන අහගන්න ඔබ ලෑස්ති වෙලා ඇති ඔබ කන්න. ඒ වුණත් ඔබ හොඳට බලන්න මේ කාරණේ ඔබ තේරුම් ගත්තේ නැහැ. දැන් ඊළඟ කාරණේ අහන හොඳට කන සුද්ධ කරගෙන ඇති බලන්න විමසුම් බුද්ධිය මොනතරම් දුප්පත්ද කියලා. මේ කාරණේ බැලේ නැහැ. මොන රැඳී සිටියේ නැහැ, තරණය කළේ නැහැ. පාගමනින් නිවනට යන්න බෑ. ශ්‍රමණයෝ බාහිරේ නෑ. තව එකක් එකතු කළොත් අහසේ පිය සතා නෑ. ඒ මෙන්ම ශ්‍රමණයෝ බාහිරේ නෑ. එතකොට නිවන කියලා ඔබ සටහනක් නම් හොයන්නේ, ඔබට සටහනක් හොයාගන්න ලැබෙයිද? හරිම වැදගත් කාරණයක් හොඳට ගන්න. මේ ගොඩාක් දෙනෙක් ළඟ තියෙන දුර්වලතාවයක් ඒ පැහැදිලි කරේ. සටහනක් හැටියට ඔබ නිවන හොයනවා නම්, දෙයක් හැටියට, යමක් හැටියට නිවන හොයනවා නම් ඔබට නිවන කවදාවත් ලැබෙයිද? අහසේ පිය සටහන් නැත, ශ්‍රමණයෝ බාහිරේ නැත. පොතේ තියෙන විදිහට හිතනවට වැඩිය ගැඹුරින් හිතන්න. ආසේ පිය සටහන් නැහැ වගේම ශ්‍රමණයා තුල සටහනක් නැහැ කියන එකයි මේ පැහැදිලි කරන්නේ. එහෙමරතුව වැරදි දෙයක් වෙන දෙයක් නෙමෙයි. ඔබ ජනප්‍රියව තියෙන එක වැරදි නිර්වචනයක් තියෙන එක එච්චර ගැඹුරක් නැහැ. එහෙමනම් සටහනක් නැති ශ්‍රමණයා බවට ඔබ පත් වෙන්න ඕන. හම්දුනේ මේක විඥාණයෙන් කරන්න බෑනේ. ඔව්, ඔබ විඥාණය අතහරින්නම වෙනවා. මේක රූප වලින් මවන්න බෑනේ. ඔව්, රූපාම රූප අතහරින්න වෙනවා. මේක මගේ ආයතන වලට ගෝචර වෙන්නේ නැහැ නේ, සදායතන. ඔව්, පැහැදිලිවම සදායතන අතහරින්න වෙනවා. සංඥාංශ මේක විඳින්න බෑනේ. ඔව්, මෙහි ත්‍රිවේදනාම නැහැ. වේදනා හය ආකාරයකට හෝ 108 ආකාරයකට හෝ ඒව නැහැ. ඒක විඥානගත කරගන්න නම් මේ ලෝකේ කෙනෙකුට බෑ. ඇත්තෙන්ම බෑ. විඥානේ අත්හරින්න වෙනවා. ඉන්ද්‍රිය විවේකය, චිත්ත විවේකය. ඒවත් එහෙම නැත්නම් සංවරය කියන වචන පාවිච්චි කරේටයි. ඒ සියල්ල අත්හරින තැන, සංවර කරන තැන තමයි මේ දේ මතුවෙන්නේ. ලෝකෝත්තර ඥානයක්, ලෝකෝත්තර ඇසක්, ලෝකෝත්තර ආස්වාදයක්. කායික ස්වභාවයේ බාහිරින් තිබුණත් ඥානනීය ස්වභාවය ලෝකෝත්තර වශයෙන් පවතින. විමසුන් බුද්ධයෙන්ම අවබෝධ කරගත යුතුයි. විමර්ශනය කරන තැනම අවබෝධ වෙන දහමක්. විමසුන් බුද්ධයෙන් තමයි ධර්ම අවබෝධය සිද්ධ වෙන්නේ. ධර්ම අවබෝධය සිද්ධ වෙනවා කියන්නේ ඔබ ළඟ තියෙන අවිද්‍යාව ඉවත් වෙලා ගියොත් ස්වභාවයෙන්ම ධර්මය ඔබ තුළ පවතී. මොකක්ද අවිද්‍යාව? මමෙක් සිටන සිටිනවය. මට ඉන්ද්‍රයන් තිබෙනවය. එයට යම් යම් දේ ගෝචර වෙනවය. ගෙවි ගෙවි යන වයසක් උපන්දිනයක් තියෙන සත්වේ මෙහි ඇත. ස්ත්‍රියක් මෙහි ඇත, පුරුෂයෙක් මෙහි ඇත. ජාතියක්, වර්ගයක්, රටක්, කුලයක්, මලයක් ඇත කියන අවිද්‍යාව. ඒකක්වත් නෑ පිටතට. චින්තනයේ නිදහස්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බෞද්ධ චින්තනය කියලා සමහර අය පාවිච්චි කරාට බුදුරජාණන් වහන්සේට තිබුණ චින්තනයක් නැමේ. බෞද්ධ සංකල්පය කියලා කිව්වට වැරදි. බුදුහාමුදුරන්ට ඇත්තෙන්ම සංකල්පයක් නැහැ. සංකල්පයක් බුදුහාමුදුරු මතක් කළේ නැහැ. බුද්ධාගම කියලා කිව්වට ආගමක් බිහි කළෙත් නැහැ. හොඳට තේරුම් ගන්නවා නම් ගැළපෙනම වචන තථාගත දර්ශනය. නිකන් දර්ශනය නෙමෙයි, තථාගත දර්ශනය. කොහොමද තථාගත? තත්ථාකාරය. හේතුඵල නිරෝධය. හේතුඵල ධර්ම නෙවෙයි, හේතුඵල නිරෝධය. ඔබ හරි තැනට පැමිණියොත් ඒ හරි තැන සියලු සංකල්ප අහෝසි වෙලා ඇති. සියලුම වේදනා හෝසි වෙලා ඇති. සියලුම පුජ්‍යල භාවයන් අහෝසි වෙලා ඇති. නුවණින් ඔබ සොයා යන තැනම තමයි ඔබට මේ දේ ලැබෙන්නේ. එහෙම නැතිව හම්බ වෙන්නේ නැහැ. විදර්ශනා කරන්න නැතුව හම්බ වෙන්නේ නැහැ. තමන්ට මොනතරම් ශක්තිය තිබුණත් විදර්ශනා කරන්න නැත්නම් ධර්මය ලැබෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් විදර්ශනා කළ යුතුයි. මනසින් දරාගත්ත අල්ලගත්ත හැම දෙයක්ම තමාගේ ආධ්‍යාත්මය තුළ කුණු වෙමින්, පැසවමින්, වේදනාවට පත් වෙමින් තිබෙනවා. අපි හිතනවා එවැනි අල්ලා ගැනීමක් ශ්‍රේෂ්ඨයි කියලා. එවැනි අල්ලා ගැනීමක් තියෙනවා දැන් ඒක ශ්‍රේෂ්ඨයි කියලා හිතනවා. හැබැයි ඉතින් ඇත්ත කතාව තමයි තිබෙන්නේ රැවටීම අල්ලා ගැනීම පමණයි. එයින් වන අන් කෙනෙකුට සිදුවෙන යහපතක්වත් තමන්ට සිදුවෙන යහපතක්වත් නැහැ. ඒ නිසා සමස්ත පොදිය වමහරන්න ඕන. තමන්ගේ පපුව මැද තමන්ගේ හදවතෙහි ඒ දැවෙන ඒ පීඩනය වමාරන්න ඕන. එළියට දාන්න ඕන. ඒ ඔබ හොඳින් තේරුම් කරගන්න ඕන ඔබේ හදවතේ පුජ්‍යලත්වය, මමත්වය, පාදානය, දුක. බලන්න තේමතෝ ජායති සෝකෝ, රතියා ජායති සෝකෝ, තණ්හාය ජායති සෝකෝ. ආදි වශයෙන් හැම දෙයකින්ම පෙන්නලා තියෙන්නේ මේ මේ දේවල් වලින් ඇලෙන මිනිස්සයා විඳින දුක. ඊළඟට වැදගත් දේ තමයි යමක් අතහරින්නේ කොහොමද? අතහරින්න මේ ලෝකේ සත්වයා දන්නේ නැත. මේ ලෝක සත්වයා දන්නේ ඇලීමට හා ගැටීමට පමණයි. මේ ලෝක සත්වයා දන්නේ ඇලීමට හා ගැටීමට පමණයි. අතහරින්න දන්නේ. ඇලීමයි ගැටීමයි දෙකම අත්හරින විට අප අනුගමනය කරන්නේ ඇලීමේ ස්වභාවය හෝ ගැටීමේ ස්වභාවය නොවේ. චින්තනයේ නිදහස් වීම, සංකල්පයේ නිදහස් වීම අප අනුගමනය කරන්නේ යයි. චින්තනයේ, සංකල්පයේ, දෘෂ්ටියේ නිදහස් වීම. එය ඇලීමක් හෝ ගැටීමක් හෝ එය තවත් පුජ්‍යල සංකල්පයක් හෝ න්‍යායක් හෝ ක්‍රියාකාරකමක් හෝ නොවේ. ආන්නේ ආකාරයේ මනාකොට සිත පිහිටවන කෙනාට මේ ඉන්ද්‍රයන්ට බැඳීමක් නැති තමන්ගේ විඥාණයට මොළෙහි පවතින විඥාණයටත් බැඳීමක් නැති නිරාමිස අවේදීත අකාලික නිරෝධ සහගත ලෝකෝත්තර කියන මේ වචන වලින් හැඳින්වු ඒ දර්ශනය පහළ වෙනවා. ඒ ඔක්කොම වචන වලින් එකයි කියන්නේ. නිරාමිස අවේදීත නිරෝධ සහගත. නිරෝධ සහගත නම් නිරාමිස එතන තියෙනවා. නිරෝධ සහගත නම් අවේදීත තියෙනවා. ලෝකෝත්තර නම් අන්සියල්ල තියෙනවා. ඔබ ලෝකෝත්තරද ලෞකිකද කියලා බලන්න පුළුවන්. ඔබේ දර්ශනේ ඉන්ද්‍රියන් තුලට බැසගෙන දකින්නවා නම් ඔබ ලෞකිකයි. ඉන්ද්‍රියන් වලට බැසගන්නේ නැතුව දකින්නවා නම් ඔබ ලෝකෝත්තරයි. මේ ලෝකෝත්තර ඥාණයට පත් වුණාම ඉන්ද්‍රියන්ට බැසගත් ගුණය නැති වුණාම සජීවී දර්ශනයක්, සජීවී ජීවිතයක් ඒ තැනත්තාට ඒ තැනැත්තියට ලැබෙනවා. දැන් සජීවීව ඉන්නවා. සජීවීව කියලා කියන්නේ සකසපු ලෝකයේ ලෝකයක පුජ්‍යල කැමැත්තට හදාගත්ත සිතුවිලි පද්ධතියක්වත් දර්ශන පද්ධතියක්වත් පැවැත්මක්වත් නැහැ. සජීවී විවෘතයි. තම විමර්ශන ශක්තියෙන් පූර්ණත්වයට පත් වෙන තුරුම ලෝකෝත්තරත්වයට පරිවර්තනය වීම සිද්ධ වෙන්නේ නැහැ. එයයි ස්වභාවය. ඔබ තුල යම් අවිද්‍යාත්මක කුඩා හෝ දර්ශනයක් තියේද, ඒ දර්ශනය සමග හවුල්කාරව ඔබගේ සාංසාරික දුකට ඇදගෙන යන මමත්වය පවතිනවා. සාංසාරික දුකට ඇදගෙන යන මමත්වය පවතින මමත්වයෙන් වැඩ කරන්න ගියොත් පව් පිරෙන්නේ. මමත්වයෙන් වැඩ කරන්න ගියොත් මමත්වයේ පිරුණොත් මමත්වයේ කියන විදියට හැසුරුණොත් පව් පිරෙන්නේ සසරට ඇදගෙන යනවා. මමත්වයේ කියන දේවල්, ඉන්ද්‍රියන් කියන දේවල් කිසිවක් කළ යුතු නැහැ. කරන්න ඕන ක්‍රියාවෙන් ඉවත් වීම. කරන්න දෙයක් දහනවනේ මේ සංඝාංශයෙන් ඔන්න දුන්නා. හොඳට තේරුම් ගන්න. කරන්න ඕන ක්‍රියාවෙන් ඉවත් වීම. ඊට පස්සේ ආය අහන්න එපා ඒක කරන්න කොහොමද කියලා. කරන්න ඕන ක්‍රියාවෙන් ඉවත් වීම. එතකොට සාධාරණ බුද්ධියකට ගැඹුරු ඥානයකට අහන්න පුළුවන් ද ඒක කොහොමද කරන්නේ? දැන් තේරෙනව නේද ඔබේ මොලේ ඔබ පාවිච්චි කරලා නැහැ මෙච්චර කාලයක් දුමේ තියලා තියෙන්නේ කියලා. දුමේ තියෙනවා කියන්නේ ඉස්සර තිබුණා දුම කියලා එකක් අර හදා ගන්නවා මේ. මේ යට ලිප් එහෙම තියෙද්දී උඩ තමයි ෆ්‍රිජ් එක තියෙන්නේ. ඒකට තිබ්බහම උපිසි දැන් නරක වෙන්නේ නැහැ. ඒ වින්නේ රස්නෙට දුමකට තියෙන සීතකරණේ තිබ්බේ එතන. අටුව තිබ්බ, කොටුව තිබ්බ, දුම තිබ්බ, දුම් ඇස්ස තිබ්බ. ඒක පරිස්සමෙන් අරන් තියෙන දන. ඒ නෙමෙයි පරිස්සමට නෙමෙයි ප්‍රායෝගිකත්වයට ගන්න. එතකොට ඔබේ මොලේ ක්‍රියාත්මක වෙනවා, ක්‍රියාත්මක වෙනකොට හොඳට දැනෙනවා ශෛල ක්‍රියාත්මක වෙනවා කියලා දැනෙනවා. අතහැරීමට අනිවාර්යෙන් වැඩ කරන්නේ මහා මොලේ. අතහරින ශක්තිය ජනනය කරන්නේ මහා මොලේ. විද්‍යාඥයන් සොයාගෙන තියෙන මහා මොලේ ප්‍රයෝජනෙට ගන්න නැහැ. ඇයි මේ මිනිස්සු මහා මොලේ ප්‍රයෝජනෙට ගන්න නැත්තේ කියලා බලනකොට අතහරින්න දීපු, නිවන් දකින්න දීපු මොලේ තමයි මේ මනුෂ්‍යාත්ම භාවය තුළ මහා මොලේ. නිවන් දකින්න දීපු ශක්තිය මිනිස්සු භාවිතා කරන්නේ නැති නිසා පරිශකයෝ කියන මිනිස්සු මහා මොළේ වැඩ ගන්නෑ. මොකට හැදිලා තියෙනද කියලා අනාගතේදී ඒක ඉවත් කරන්නත් තියෙනවා. මේක බර වැඩි කියලා පාවිච්චි කරන්නේ නැති එක මොකට මේකේ තියෙනවද කියලා නේද? බර වැඩි යවිදින කොට කියලා අයින් කරොත් එහෙම ඉවරයි. ශරීරෙත් ඔය අංග උපාංග එහෙම තියෙනවනේ, ගල් එකතු වෙන තැන් හරි මේ තියෙනවා. ඒක අනවශ්‍ය කෑල්ලක්. ඒක තාම මානවය පරිවර්තනය වෙලා නැහැ ලොයි බොරු. මේක තියෙන්න ඕන ගැටක් අපි හිතන විදිය. හොඳින් විමසන්න. නිවන් දැකීම සඳහා කුමක්ද කළ යුත්තේ කියලා ඇසුවොත් දෙන්න පුළුවන් එකම උත්තරය ක්‍රියාවෙන් ඉවත් වීම. බුදුහාමුදුරුව කර්මශය කළේ ටිකක් ශේෂයක් තබාගෙනද නැත්නම් සම්පූර්ණයෙන් ශය කළාද කියලා අහනවා නාගසේන මහරහතන් වහන්සේගේ. බුදුහාමුදුරුව කර්මයේ ටිකක් තියාගෙන ටිකක් දුරු කළාද? නෑ. බුදුරජාණන් වහන්සේ සියලුම කර්මක්ලේශයන් දුරු කළා. ඒකට අනු කර්ම විපාක දුන්නේ කොහොමද බුදුහාමුදුරන්ට කියලා. ඔයගොල්ලෝ අහලා තියෙන්නේ බුදුහාමුදුරන් කර්ම විපාක දුන්නා කියලා නේ? සම්පූර්ණ පත්තපල් බොරුවක්. යරදී විග්‍රහය. පුතජන අතුවාචාරයෙන් විසින් අන්තර්ගත කරන ලද අවිද්‍යාවක්. මොකද ලෝතර බුදු කෙනෙකුට කර්ම විපාක දෙන්න කර්ම නැහැනේ. මේ භූමණ්ඩ මුලදී සම්පූර්ණයෙන්ම කර්ම අයින් කරලා දැම්මනා. ආයි කොහෙද කර්ම? දැන් ඒක පිළිගන්න යන්න ලෑස්ති වෙන්න එපා. ඒක එහෙම තිබුණා කියමුකෝ. සමහරලාට දෙන්නේ නැති, සමහරලාට දෙන්නේ නැති. මෙතෙන්ට ආවහම තේරෙයි කර්ම විපාක නැහැ බුදු කෙනෙකුට කියලා. සියලු කර්ම ක්ෂය කරන්න ඕන. ඇයි සියලු කර්ම ක්ෂය කරන්නට ඕන? කර්මය කියන මේ ක්‍රියාපද්ධතිය තුළ පවතින්නේ අර පංච උපාදානස්කන්ධය. අර කුජලත්වය පැහැදිලිවම දන්නවනේ. කෙනෙක් නැතුව ක්‍රියාවක් කර්මයක් හැදෙන්නේ නැහැ නේ. කර්මයක් හැදෙන්න කෙනෙක් ඉන්න ඕන. ඒකට කෙනෙක් වශයෙන් ජීවත් වුණා නම් බුදුහාමුදුරන කර්ම විපාක ලබා දෙනවා. නමුත් කෙනෙක් නැති තැන කොහෙද කර්ම විපාක? අපි වගේම බුදුහාමුදුරුවෝ දකින්නේ වයසට යනකොට මම වයසට යනවා, මැරෙනකොට මේ මම මැරෙන්න හදනවා කියලා එහෙම දකින්නේ නැහැ. හරිම විශිෂ්ට ඥානය, ශ්‍රේෂ්ඨ ඥානය. අපහසුයි කියන හැම මොහොතකදීම තව තවත් මා වීර්ය කළ යුතුයි කියන අදහස ඉස්සරහට ගන්න ඕනේ. තෝක තෝකං කනේ කනේ, ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික එකතු කරගන්න. ලෝකෝත්තර කුසල තමයි පිළිතුරේ රැස් වෙන්නේ භාවනා වැඩසටහනකදී. ධර්ම ශ්‍රවණයේදී රැස් වෙන්නේ ලෝකෝත්තර කුසල. ඒ කෙනෙක් කියන්න පුළුවන් මේ හාමුදුරන්ගෙ තේරෙන්නේ. ඕක තමයි මට තියෙන ලොකුම චෝදනාව. බරපතල චෝදනාව තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ එකෙන් අදහස් වෙන්නේ ඒගොල්ලෝ හොයන්නේ තේරෙන දෙයක්. ඊළඟට පොඩ්ඩක් විමසලා බලන්න මොනවද මිනිස්සුන්ට ලෝකෙ තේරෙන්නේ, එහෙම නැත්තම් නොතේරෙන්නේ කියලා. සංස්කාර ලෝකයක් පිළිබඳව යමක් කියාපෑවොත් තේරෙනවා. මම මෙහෙම කියන්නම් කොන්න බලන්න හොඳට කියන්න. දවසක් කොන්න එක්තරා සමයක මිනිස්සෙ කොස් කෙලියකුයි දෙල් ගෙඩි 10යි කද වැඩගෙන ගුරු පාරක් දිගේ ඇවිදගෙන ගියා. ඒ යනකොට කැමිලි වල්ලක් කරේ තියාගෙන එන තව මිනිස්සෙක් මුණ ගැහුණා. ඒ වෙලාවට තේරෙනවානේ දෙල් ගෙඩිය තේරෙනවා, පොල් ගෙඩිය තේරෙනවා, කද තේරෙනවා, මිනිස්සයා තේරෙනවා, ගුරු පාරක් දිගේ ඇවිදගෙන ගියා. ඒක තේරෙනවා. තැඹිලි වල්ලක් කර තියාගෙන මිනිස්සේ කාවයි තැඹිලි තේරෙන්නේ මිනිස්සේ තේරෙනවා. ඉතින් ඔය වගේ තමයි අපි අර ඉතිහාස කතාන්තර ටික කියාදෙන පොත් බලාගෙන කියන හාමුදුරුවන් වහන්සේලාගේ බණ ටික. ඉතින් ඒ වහල අපේ අය කියන්නේ මොකද කියලා? මට හොඳට තේරුණා නේ. විමසුන් බුද්ධයකින් යමක් විමර්ශන ඥානයේ දියුණු වෙන්න නම් විමසන්නට ඔබට නොතේරෙන ප්‍රදේශයක් ගැනම කියා දෙන්න සිද්ධ වෙනවා. යම් කිසි ගුරුවරයෙක් ඉන්නවා නම් එයා ගණිතය උගන්වන කෙනෙක් නම් හැමදාම ඇවිල්ලා එයා ගණන් ටිකක් හදලා උත්තරෙත් දීලා ඔක්කොම දීලා යනවා නම් ඒ ශිෂ්‍යයා ගණිතඥයෙක් බවට පත් වෙයිද කවදක හරි? පත් වෙන්නේ නැහැ. එයා වේගෙන් ආව එයාගේ හැකියාවට වේගයට එයා මේක මෙහෙමයි මේක මෙහෙමයි මේක මෙහෙමයි 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 මේකයි උත්තරේ කිව්ව ගියා. තමයි ගණිතඥයෙක් වෙන්නේ. ළමයින්ට මූලික පරිසරය ගියා දේලා මේක හදාගන්න ක්‍රමය ඔයා හදාගන්න ඕන කියලා ළමයා මේක අතහරිනවා. එවිට එයා ගණිතඥයෙක් බවට පත් වෙනවා. චූලපන්තකට රෙදි කෑල්ල දීලා කිව්වනම් චූලපන්තක දැන් මේ රෙදි කෑල්ල රජෝහරණං හරණං කියලා කියන්නේ. එතකොට මේක දූවිලි තැවරෙනවා. එතකොට ඔයා හිතන්න මේ වගේ තමයි සිතත් පිරිසුදු කරන්න යනකොට අපිරිසුදු වෙනවා කියලා හිතනකොට ඔයා දවල් 12ට විතර රහත් වෙනවා කියලා ගියා නම් එහෙම රයා රහත් වෙන්නේ නැහැ. තේරුණානේ? ඒ ටික කිව්වනම් රහත් වෙන්නේ නැහැ. අදත් චූලපන්තක පුතක් යනවා. ඒ ටික මොකවත් කියුවේ නැහැ. ඔබ මේ රජවහන්සේට කියන්න මේක. කියෝ කියනකොට එයාගේ ආත්ම පෙරලයක් ඇති වෙනවා. ඒ වගේ ඔබට මේ දෙන දහම් ගැට පද ඔස්සේ ඔබ සොයාගෙන යන විමර්ශනය කරගෙන යන අවශ්‍ය කරන ශක්තියෙන් ගොඩනැගිට ඔබටම ඔබේ අවබෝධය නැති වෙලා ඔබේ ආත්ම පරිවර්තනයට අවශ්‍ය කරන ගුණාංග අහර වෙනවා. අතහැරීමෙන් බරහන්න ඕන. ඔබ නිරන්තරයෙන්ම ධර්මයෙන් යමක් ගන්න නෙමෙයි උත්සාහ කරන්න ඕන. ධර්මයෙන් යමක් අපි තේරුම් ගන්නවා කියන්නේ අපි ළඟ තියෙන දුර්වලකමක් තේරුම් අරගෙන අතහරින එකට. ඒක තේරුම් ගත්තට හොඳටම කයි වෙන දෙයක් ඕනේ නැහැ. ධර්මයේ තේරුම් ගන්න මේ කාරණේ හරි වැදගත්. අපි ධර්මයේ තේරුම් කරගන්නවයි කියලා කියන්නේ ධර්මයේ කියන්නේ කැඩපතක්. දැන් කැඩපත ළඟට ගියහම අපි කැඩපතෙන් මොනව හරි ගන්නවද? කිසි දෙයක් ගන්නෙ නැහැ කැඩපතෙන්. අපේම රූපයේ කැඩපතින් පේනවා. පේනකොට අපි මොකද කරන්නේ? අපේ දුර්වලකම් හදා ගන්නවා. මූණේ දැලිකුණු අයින් කරනවා. කැළලි අයින් කරනවා. මකා ගන්නවා. මේ කැඩපතින් බල බල හැඩ හදා ගන්නවා. ධර්මයේ කැඩපතක් වෙන්නේ. බලන්න එක මොන තරම් ගැඹුරු පැති තියෙනවද කියලා. එහෙනම් ධර්මයෙන් ඔබට ගන්න දෙයක් නැහැ. ධර්මයේ කැඩපතක් වෙන්නේ. නිරන්තරයෙන්ම ධර්මයේ ඔබේ අඩුපාඩුව දකින්න ඕන. ඔබේ කැළල් ඔබ මකා ගන්න ඕන. දැන් මෙහෙම සුවච වචන මහාමුදුරුව කියනකොට ඒක නැලවිලි ගීතයක් වගේ වෙලා නින්ද ගිහලා ෂෝක් එකට එළියට ගිහිල්ලා ඔන්න බැනුම් ඇනුම් චෝදනා ඉරිසියා රෝමේ ඔක්කොම ලැබෙනකොට ඔන්න ඇවිස්සෙනවා. ඇත්ත වශයෙන්ම ඒක හරි වැදගත්. ඔබේ හිත අවුස්සන කෙනෙක් ඉන්නවනම් එයා තමයි ඔබේ දුර්වලකම් ඔබට පෙන්වා දෙන කෙනා. ඒසම මමත් මෙතන හොඳට කියාගෙන යනකන් ඉන්නව මොනවා හරි නිකන් වචනේ පටලවල මොකක් හරි එකක් කියනවා මොකක්ද ඒ කියන්නේ කියලා අවදි වෙනවා. එකක් හරි වැදගත්. ඔබ නිවන සෙවිය යුත්තේ ඔබේ විමුක්තිය උදෙසා ඔබේ සහනය උදෙසා. මොකද නැත්තම් මරණය ළඟා වෙනකන් ඉන්න එපා. සංසාරේ අති භයානකයි, අති දුක්ඛිතයි. සමහර අය හිතාගෙන ඉන්නවා මම නෙමෙයි කියලා. ඒ බොරු. ඒ විඥාන පද්ධතියම තමයි වේදනාවටපත් වෙන්නේ. එහෙම නම් ඉතින් හෙට ජීවත් වෙන්නෙත් මම නෙමෙයිනේ. අකුසලයට, කර්මයට, අවිද්‍යාවට හසු වුණාම පුදුමාකාර වේදනාවක්. ඒත් එතකොට සංසාරයට බය කරන්නේ බය වෙන්න නෙමෙයි, බයෙන් නිදහස් වෙන්න. බය කරලා තියන්න නෙමෙයි, බයෙන් නිදහස් වෙන්නයි සංසාරයට බය කරන්නේ. අපි ওই පැත්තෙන් බල්ලෙක් කෙනෝ කියලා කෑ ගහන්නේ බල්ලට කියලා හපා ගන්න කව ගන්න නෙමෙයි, බල්ලගෙන් බේරිලා දුවන්නේ. පොර සංසාරේ භයානකයි කියලා කියන්නේ ඒකෙන් බේරිලා නිදහස් වෙන්න. දැන් මේ තේරෙන්න බනහන අයට කවදාවත් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. පැහැදිලිවම නොතේරෙන දෙයක් සොයන කෙනෙකුට තමයි නිවන හම්බෙන්නේ. මොකද නිවනත් නොතේරෙන දෙයක් නේ. මේක තේරෙනවා. නිවන කියන්නේ නොතේරෙන දෙයක්. කවුරු හරි හිතන් ඉන්නවද නිවන තේරෙන දෙයක් වෙන්න ඕන කියලා? දැන් ටිකක් ඔළුව අවුල් කරන්න හදනේ මම. ලෑස්ති වෙන්න. මේ කට්ටිය නිවන් දකින්න හදනවනේ. නිවන් දකින්න බෑ කාටවත් මේ ලෝකේ. කිසිම ගැහණේකට, කිසිම පුරුෂයෙකුට, කිසිදු පුජ්‍යලයෙකුට, දෙවියෙකුට නිවන් දකින්න බෑ. කවුරු හරි අභියෝග කරනවා නිවන් දකින්න පුළුවන් කියලා, මට ඇවිල්ලා පහදලා දෙන්න කොහොමද දකින්නේ කියලා. මගේ තර්කයේ කවුරු හරි ඉන්නවද නිවන් දකින්න පුළුවන් කියන කෙනේ? අත උස්සන්න බලන්න. නිවන් දකින්න බැරි ඇයි? මොකද්ද තර්කය? තර්කය හරි ධර්මය හරි යථාර්ථය හරි නිවන් දකින්න බැරි නිවන රූපයක් නොවේ. නිවන් දකින්න බැරි නිවනේ හැඩයක් නැත. නිවන් දකින්න බැරි නිවන තියෙන දිශාවක් නැත. නිවන් දකින්න බැරි නිවනෙහි වර්ණයක් නැත. ආසේ පිය සටහන් නැතිසේම නිවනේ සටහනක් නැත. ඉතින් නිවන් දකින්නේ කොහොමද? ඒව හැවට පස්සේ තමයි ඉතින් තේරෙන්නේ ආමුරුනේ අපේ මොලේ කොහෙද මෙච්චර කාලයක් ගිහිල්ලා තියෙන්නේ කියලා. සම්පූර්ණ වැරදි මඟකට ගිහිල්ලා තියෙන්නේ. දකින්න පුළුවන් සංස්කාර ලෝකේ පමණයි. අසංකාරික ලෝකේ කොහෙද දකින්නේ? ඔබට තියෙන අසංකාරිකත්වයට පත් වෙන්න ඒට ඒ අසංකාරිකත්වයේ සුවය ඔබට ලැබෙනවා. එහෙම නැතුව දකින්න බෑ. දැකීම කියන්නේ කුමක්ද කියලා දකින්න. දැකීම කියන්නේ කුමක්ද කියලා දකින්න. සිතීම කියන්නේ කුමක්ද කියලා සිතන්න. ජීවත් වීම කියන්නේ කුමක්ද කියලා තේරුම් ගන්න. මට පින්නතුනි මේ ලෝකේ මේ ධර්මයේ තේරුම් ගත්තට පස්සේ 1 2 3 4 5 6 7 8 9 කියන බිඳුව කියන මේ ඉලක්කම් 10 නැතුව ගියා. මේ ඉලක්කම් 10 නැතුව ගියා. ඔය මොහොතක් ඉතල බලන්න ඔය ඉලක්කම් 10 නැතුව ගියෝ කොච්චර ශෝකද කියලා. ඒ මනුස්සයගේ ජීවිතය අඩු කිරීමක් නැහැ, වැඩි කිරීමක් නැහැ, බෙදීමක් නැහැ. මේ ඉලක්කම් 10 නැති ලෝකයක ඔබ ජීවත් වෙන්න පුදුම වාසනාවන්ත ලෝකයක්. පුදුම ප්‍රීතිමත් ලෝකයක්. මේක තේරුම් ගත්තද? එහි ඇති ධර්මය එක, දෙක, තුන, හතර, පහ, හය, හත, අට, නමය, බිංදුව. උඩට බිංදුව හෝ මේ තියෙන ඉලක්කම් 10. බිංදුවත් ඉලක්කම. ලොකු ලොකු වටිනාකම් ඔක්කොම හැදෙන්නේ බින්දුවේ. අනිත් ඉලක්කම තේනවා. ඒ කියන්නේ ලෝකයේ අවසානය බින්දුවයි. ආරම්භයත් බින්දුවයි, ලෝකයේ අවසානයත් බින්දුවයි. තමන් බින්දුවෙන් පහළට ආවනම් ඉලක්ක 10න් තොර වුණා නම් එනිසා මේ ඉලක්කම් 10න් අනිවාර්යෙන් මිදෙන්න ඕන මිනිස්සෙ. මේ ඉලක්කම් 10 තියෙන නිසා තමයි කාලය මනින්නේ, දුර මනින්නේ, දුප්පත් කෝසත්කම් මනින්නේ. මේ තමයි කාලය මනින ඒකක. මේ කියන්නේ ඔබ මේ මොහොතේ භාවිතා කරන මනස ප්‍රතික්ෂේප කරා. ධර්මානුකූලව ප්‍රතික්ෂේප කරා. ප්‍රතික්ෂේප කරනවා කියන එක හරි නෑනේ. ඒ නිසා ධර්මයට වචන නැති නිසා අපි කියන ධර්මානුකූලව ප්‍රතික්ෂේප කරා. එතකොට ප්‍රතික්ෂේපයක් නෙවෙයි. මේ මොහොතේ පවතින මනස ධර්මානුකූලව ප්‍රතික්ෂේප කරා. මේ මොහොතේ පවතින සිත ධර්මානුකූලව ප්‍රතික්ෂේප කරන්න. හැබැයි මේ මොහොතේ පවතින මනස යනුවෙන් මා අදහස් කරන්නේ අර ඉස්සෙල්ල කිව්ව මොහොත නෙමේ දැන් මේ මොහොත කියන්නේ. මේ මොහොත යනු තා ඉක්මනින්ම ඉක්මනින් වෙනස් වෙවි පවතින වර්තමානය. මේ මොහොත කියන වචනය කියලා ඉවර වෙන්න කලින් මේ මොහොත අපිට ඈත් වෙලා තුරස් වෙලා ඉවරයි. එතකොට අපි මේ මොහොත දකින්න ඕනේ මොන තරම් සමීපවද? සෑම අලුත් වෙන මොහොතක්ම තමයි මේ මොහොත කියලා කියන්නේ. අන්නේ මේ මොහොත ප්‍රතික්ෂේප වෙනවා. වේගයෙන් වෙනස් වෙන එහෙම නැතුව මේ මොහොත කියලා ඔබ අතීතයක් බලන්න එපා. මේ මොහොත යනු වේගයෙන් වෙනස් වෙන තැනම ස්වාගත යුතු දේ. සෑම විටම අතීතයක් නොබලා අනාගතයක් නොබලා මේ මොහොත දෙස බලන්න. අතීත සම්බන්ධතාවයකින් තොරව ඔබ ධර්මයට අනුකූලවද සමස්ත ධර්මයේ එකට සම්පින්දණයකට කොට ගැලපෙන තැනකින් අවදි වෙන්න ඕන. බලන්න ඔබේ මනස මේ මොහොතේ ක්‍රියාවට හසු වී තිබේ නම් ඔබ මේ මොහොත හඳුනාගෙන නැත තාම. ක්‍රියාවට හසු වී තිබේ නම් ඔබ බලන්නේ අතීතයේ. ඔබේ විඥානේ අතීතයෙන් බලනවාද? වේදනාවට හසු වී තිබේ නම් ඔබ ඒ දේ බලන්නේ අතීතයේ. ඔබ යම් සංඥාවක පැටලී සිටියේ නම් ඔබ බලන්නේ ඒ අතීතයේ. සියලුම ඇලීම් ගැටීම් පවතින්නේ අතීත සංඥාවත් සමග. අතීතයේ හඳුනාගත් ක්‍රමවේදයක් එක තමයි ඒ ගැටෙන්නේ ඒ ඇලෙන්නේ. අතීතේ නොබලන තැන අනාගතේ නොබලන තැන තමයි වර්තමානයේ පවතින්නේ. ඒ වර්තමානය ස්වභාවිකයි. ඒ වර්තමානයේ තුල පුජ්‍යලෙක් නෑ. ඒ වර්තමානයේ තුල කරන්නේ කරවන්නේ නෑ. ඒ වර්තමානයේ තුල ඉන්ද්‍රියන් සංවරයි. ඒ වර්තමානයේ තුල නිරෝධය පවතිනවා. ඒ වර්තමානයේ තුල අකාලිකත්වය පවතිනවා. අතීතය සහ අනාගතය සුණු විසුණු කරන ලද වර්තමානයේ තුල අතීතයට හා අනාගතයට මැදි වූ වර්තමානය තුල නොව අතීතය සහ අනාගතය සම්පූර්ණයෙන් අත්හරන ලද වර්තමානය අතීතයෙන් තොරයි අනාගතයෙන් තොරයි. ඒ නිසා එම වර්තමානය අතීතයට හා අනාගතයට මැදි වූ වර්තමානයක් නොවේ. මුලින් මතක් කළා හාමුදුරු පංචස්කන්ධේ උපන්දිනේ කියලා. හැමෝටම තියෙනවනේ. දැන් නිකවට කල්පනා වුණා පංචස්කන්ධේ උපන්දිනේ සමරන කොට 30යි 35යි 40යි 50යි 60යි කියලා සමරනවා. උපාදානස්කන්ධේ උපන්දිනේ හොයාගන්න ගියොත් කීවෙනි උපන්දිනේද? එවිට බුදුහාමුදුරුවෝ පෙන්වනවා මුළු රටේම තියෙන සියලුම ගස් කොළන් වල වතුරේ කියලා අඟලි කෑලි වලට කපලා මේ මගේ ගිය ආත්මය, මේ ඊට කලින් ආත්මය, මේ ඊට කලින් ආත්මය කියා බල බලා එක එක වෙන් කරනවා. ඒ කෑලි ටික ඉවර වෙනවා, සංසාරේ ඉවර වෙන්නේ නැහැ කියලා. ආවා හැබැයි සත්වයක් නෙමෙයි, පුජ්‍යලයක් නෙමෙයි. වැරද්ද, ඒක ගත්ත පුයක. ඒක ගන්න නිසා සත්‍යය හැදෙනවා, සත්‍යය ඉන්න නිසා ආයේ සත්ත්ව ගුණයට යම් යම් දේවල් එකතු කර ගන්නවා. ඉතින් ඒ සාංසාරික දිට්ඨිය පළවා හරින දේ තමයි අපේ මනුෂ්‍යත්වයේ බේරගන්න තියෙන එකම දේ. සාංසාරික දිට්ඨිය පළවා හැරලා ජීවත් වෙන එක. ඊළඟට ඒක පළවා හැරියාම ආයි වෙන පාට හරියනවද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නෑ, ඒක අවිද්‍යාව හේතුවෙන් ගණී භවනේ වෙලා තියෙන්නේ. ආයි එක විශ්වයට එකතු වෙනවා. නමුත් ආයි මේක නෙමෙයි ආයි කැටි වෙලා හැදෙන්නේ. තැනක් හොයන්න පුළුවන් කමක් නැහැ. ඉතින් රාතුන් වැඩ ඉන්නේ කොහෙද? අර කියන්න පුළුවන් ඔබ අයිස් කැටයක් ප්‍රීසියක තියලා ඔහුෙන් තිබ්බට පස්සේ ඒක දිය වෙලා ඊළඟට වාෂ්ප වෙලා ගියාට පස්සේ ඒ වාෂ්ප කොහෙද තියෙන්නේ? මෙන්න මේ ඒ වාෂ්ප කොටසයි කියලා ඔබට වෙන් කරගන්න හැකියාවක් ලැබෙනවා. නෑ, ඊළඟට පහනක් නිවි ගියාම ඒ දැල්ල කොහෙද පවතින්නේ? එහෙම දෙයක් හොයාගන්න ලැබෙන්නේ නෑ. ඉතින් තමන්ගේ ඥාණයෙන් පූර්ණත්වයෙන්ම හඳුන ගන්න දහම ඊට පස්සේ ඊට අනුගත වේ. ඊට පස්සේ ඥාණයත් අත්හරින්න ඕන. මොකද හැමතිස්සෙම ඥාණය තුලම ඉන්න බෑ. ප්‍රඥාවත් නිරෝධ වෙන්න ඕන. ඒ ධර්ම අවබෝධ වෙච්ච අයට විශේෂයෙන් කියන්න තියෙන්නේ දැන් මේ ධර්මයේ සම්පූර්ණේ ප්‍රඥාව තුල ගොඩනගන්න බෑ. ඒ ගොඩනගලා තේරුම් ගත්තට පස්සේ අනුගත වුණාම ප්‍රඥාවත් අත්හරිනවා. වල ප්‍රඥාවත් විමුක්ති වෙනවා. ප්‍රඥාවෙන් තමයි කරුණ අඳුනගන්නේ. තමන්ට ඇහෙන දෙයක්, වැටෙන දෙයක්, තියෙන දෙයක් තේරුම් ගන්නට උපකාරක වෙන ශක්තිය තමයි මේ මොහොතේ දැන් මනසේ පවතින සත්‍යයක් තේරුම් ගන්නට උපකාරක වෙන ශක්තිය කොහොමද? ප්‍රඥාව. හරියටම මනස සංසිඳෙවට පස්සේ ආ ප්‍රඥාවෙනුත් එකඩ වෙනවා. ප්‍රඥාව අවිය, ප්‍රඥාව ඔරුව, ප්‍රඥාව යානයක් වෙන තුනේ කාලෝකයක්. ශාල ශක්තියක් එක තේරුම් කරගන්න. මොකද අපි ගැටගඩ වුණාම ආලෝකය නිවනවා. ටෝච් එක නිවා ගන්නවානේ. සෙරප්පු දෙක නම් පන්නනවා. ඒ වගේ තමයි. ඔරුවක් නම් අපි ඔරුවෙන් ගගෙන ගොඩ වුණාම ඔරුවෙන් බහිනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ උපමා කළා ධර්මය, ප්‍රඥාව, ඒ භාවනාව, ඒ වගේ ගමන් ශක්තියක් ලබා දෙන කාරණා. ඒක ප්‍රයෝජනෙට ගන්න ඕනේ. දැන් මුල ඉඳලම ධර්මය ගැනත් විමසන්න නැතුව හිටියොත් එහෙම මේකට මමත්වයේ අහුවෙනවා. එතකොට මම නෙමේ ධර්මයේ විමසන්නේත් කියලා. එතකොට ඔළුව අවුල් කරගන්න. එහෙම කරන්න එපා. උඩි පහේ බුද්ධියක් බෑ මේ සරල විදියට මේක දිහා හිතන බෑ. අතිශයින්ම පුළුල් ආකාරයෙන් ගැඹුරින් ධර්මය හොයන කෙනෙක් වෙන්න ඕන. ඔබට මේ දැන් මේ මොහොතේ නිවන් දකින්න පුළුවන්. එකම එක දෙයයි ඔබ කළ යුත්තේ. ඉතිරි කරගන්නේ නැතුව අතහරින්නේ නැතුව අල්ලගන්නේ නැතුව ශේෂයක්වත් ඉතිරි කරගන්නේ නැතුව ඒ සියල්ලම නිරෝධ කරන්න, එහෙම නැත්නම් අතහරින්න, එහෙම නැත්නම් නිදහස් වෙන්න, එහෙම නැත්නම් බැඳීම් නැති කරගන්න. මනසින් බැඳීම් නැති කරගන්න. බැඳීම් කියන්නේ මායාවක්, හැඟීමක් පමණයි. බැඳීම් කියන්නේ මායාවක්, හැඟීමක් පමණයි. ඒක බලනකොට, පිරික්සා බලනකොට හරියන්නේ. ඒකයි මිරිඟුවක් කියන්නේ. ඒක අපිට කාන්තාරික අතරමං වෙලා ඉන්නා වගේ තමයි මනස තුල අතරමං වෙච්ච කෙනා. මේ හිස මුදුනේ පල්ලෙහා තියෙන කොටස් වැඩ කරන ඔක්කොම කොටස් පංචස්කන්ධේ, පංච උපාදානස්කන්ධේ, ඉන්ද්‍රියන් ඔක්කොම ටික. ඒක තමයි ඔක්කොම අභිධර්මයේ සූත්‍ර ඔක්කොම තියෙන ඉතින් පල්ලෙහා. ඒ ධර්මයේ දෙන්නේ මේ හිස මුදුනේ එහා. දැන් ඒක කලාකරුක මේ බොහොම ලස්සනට මේ පෙන්වලා තියෙනවා. නමුත් ඒක අපේ අය තේරුම් ගත්තේ නැහැ තාම. ධර්මයේ පවතින හිස මුදුනේ එහා ඒක සත්‍යයක්. ඒක තමයි යථාර්ථය. ඒක චිත්‍රවල ඔබට දකින්න පුළුවන්. මේ තියෙන්නේ මේ තියෙන බුදුහාමුදුරන්ගේ මේ උඩ නිලුම් මලක් වගේ එකක්, සිරස්පත කියලා එක නිර්මාණය කරන කලාකරුවා. ඒ කාලේ රහතන් වහන්සේලා සැබෑ බුදුහාමුදුරු පිළිමය තුල නිර්මාණය කරන්න උත්සාහ කළා. පිළිමය තුලින් බුදුහාමුදුරු දකින්නට මග පාදන්න උත්සාහ කළා. මොකද්ද මේ තියෙන සිරස් මත. එන හිස මුදුනින් උඩ තමයි තියෙන්නේ ලෝකෝත්තරත්වය. කාගෙන් හරි ගිහිල්ලා අහන්න එපා හැමදෙනා නිවන දිනේ හිස මුදුනින් උඩද කියලා. මට බැනුම් අහන්න. ඔබ ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. නැත්තම් මේ මහත්යයට එහෙම ගියොත් මහත්යයට ඕච්චයක් ගහලා බලයි. ඕන එහෙම අත ගහලා බලයි. කෝ නෑනේ මේකක් කියලා. ඉතින් මට කියන්න වචන නැති නිසා එහෙම කියන්න. එතනින් එහා තමයි ගමන් කරන්නේ. ඒ උන්වහන්සේලා ඒ කාලේ පිළිච්චදී. එමේ අර්ථය දන්නේ නැති නිසා අද පිළිමවල ගොඩක් අය මේක හදන්නේ. ඒක තමයි නිර්වාණය කියන උත්තරීතරත්වයේ සංකේතවත් කරන සටහන. එහෙම නැතු බුදුහාමුදුරු ජීවත් වෙලා ඉඳි මලක් පුළුවේ ගහන් ගියා. නෑනේ. සමහර අය පොඩි පොඩි අර්ථ විවරණ මේවට දෙනවා. එහෙම නිවැරදිම දේ මේ ලෝකෝත්තරත්වයේ පෙන්නන. මේ ලෝකෝත්තරත්වයේ නිවැරදි ආකාරයම පෙන්නනවා. මම ඕනම් පෙන්නන්නම්. පැරණිම විහාරවල ලෙනගල වගේ විහාරවල තියෙනවා. මේක හිසට සම්බන්ධ වෙන්නේ නැතුව මේක තියන්නේ. තේරෙනවනේ? හිසට සම්බන්ධ කරන්නේ නැහැ. නිවැරදිම ආකාරය තමයි බිත්තියේ ඉඳලා කම්බියක් අරන් යනවා. කම්බියක් අරගෙන ඇවිල්ලා ඒ කම්බිය උඩ තමයි මේක තැනින්නේ. හිසට සම්බන්ධ කරන්නේ නැහැ. ඒකෙන් අදහස් කරන උත්සාහ කරන්නේ ලෝකෝත්තරත්වය anu ලෞකිකත්වයට ඉන්ද්‍රයන්ට සම්බන්ධ දෙයක් පංචස්කන්ධයට සම්බන්ධ දෙයක් නෙමෙයි කියන. ඊට පස්සේ පිටියේ ඉඳලා මේක අරගෙන එන්න බැරි නම් පස්සේ කලාකරුව කල්පනා කරපු සමහර තැන්වල තියෙනවා හිස මුදුනේ ඉඳලා අඟල උඩට කම්බියකින් අරගෙන එල එතන ඉඳලා මේක තරනවා. හැබැයි නිවැරදිම තැනීම අර හිසේ ඉඳලා උඩට කම්බියක් අරගෙන තනන එක නෙමෙයි පිටියේ ඉඳලා කම්බියක් ගෙනල්ලා හිසට නොතැරෙවෙන්න මෙතන තියෙන එක. මම මේව දැක්කම මම කල්පනා කරන ඇයි මේක මෙහෙම කළේ? ඒකේ අර්ථයක් තියෙනවා. ඔය පරණ චිත්‍රවල පරණ කලාකරුවන්ගේ විහාර නිර්මාණවල තනි කර තියෙන්නේ නිවන් මඟ. තනි කර තියෙන්නේ නිවන් මඟ. විශාර මකර කුරුණු හදලා රෙදි විහාරයේම අරණේව තියෙන කුරුණාගල ප්‍රදේශේ මේ මකරගේ කටින් පයින් සිංහ එළියට මම කාටවත් හිතාගන්නේ මොකද්ද මේ කියලා. ඉතින් මට තේරුණා මහත් ඒ වගේ සිංහෙක් නේද කියලා. ඈ සිංහය විතර එළියට පනින්නේ මකරගේ කටින්. අනිත් ඔක්කොම මකරගේ කටින්. ඒ කියන්නේ මාර්යාගේ කටේ මාර්යා කියන සතාට නිර්වචනය දෙන්න ධර්මම සත්තුන්ගේ ඔක්කොම ටික ඔක්කොම එකතු කරලා ඒක සතෙක් හැදුවා. කලාකරුවගේ දෙයනේ ධර්මම සත්තුන්ගේ සියන අංගුපාංග ටික එකතු කරලා ඉවර වෙලා හදනවා මේ මාර්යා කියන සත්ත්වය. හදලි වෙරලා පෙන්නනවා මේකෙන් මේ භයානකම කෙනා මේ ඔක්කොටම වඩා මේක මෙයා දරුණුයි කියන එක පෙන්නන්නේ. මෙයාගේ එළියට එන්නව. සිංහයන්ට පමණයි විශිෂ්ටයන්ට පමණයි ද මනා කොට සිහිය. ඒ සිහිය මොන තරම් ප්‍රබල සිහියක් වෙනවද කියනවනම් බුදුහාමුදුරු දේශනා කරනෝ වදකේ පිටිපස්සෙන් එනෝ තහුලක් අරගෙන තෙල් ચાච්චයක් රත්තුණු තෙල් ચાච්චයක් දෑතින් ගත්ත මිනිස්සේ නගර මැදින් ඈ ගම් නියංගම් මැදින් අර තෙල් ચાච්චේ බින්දුවක් ඉහිරෙන්නේ නැති වෙන්න ගෙනියන්න ඕන. එකක් තමයි තෙල් ચાච්චෙන් බින්දුවක් ඉහිරුණොත් තමන් පිච්චෙනවා. අනිත් එක තමයි පිටිපස්සෙන් ඉන්නවා වදකේ තහුලෙන් අනිනවා. එහෙමනම් ඔබ මොනතරම් සැලකිල්ලක් ගන්න ඕනද? දැන් දෙපැත්තේ නාටිකාංගනාව නටනවා, ගායනවා, වයනවා, ගීත ගායනා කරනවා, නොයෙකුත් මිල අධිකව ලාභෙට එහෙමේ තියෙන ලස්සන වයිවාරණ බඩු භාණ්ඩ ආදී දේපස විකුණන්නට තියෙනවා. දැන් මේව දිහා බලන්නේ නැතුව යම් කෙනෙක් යනවා අන්නේ සිහිය ඔබට අවශ්‍යයි මේ ධර්ම මාර්ගයට. ඒ සිහියද තාම තියෙන්නේ. එහෙම නැත්නම් සරලව ගත්ත අදහසක්ද? සරලව ගත්තායිට බෑනේ. පළවෙනි පරම්පරාව පෝසත් වෙනවා. දෙවෙනි පරම්පරාවේ දරුව මොකද කරන්නේ? අර හරි හම්බ කරන කාර්යයේ මේකේ ඒක පවත්වගෙන යන ස්වභාවයක් වෙනවා. තුන්වෙනි පරම්පරාවට මේ පරම්පරාවෙන් අම්මල කියලා දුන්න ටිකක් මේ දරුවට මේකයි මේකයි මෙහෙමයි මෙහෙමයි පුතේ මේ බොහොම හරි හම්බ කරේ හරි අමාරුවෙන් කියලා. ඊළඟ පරම්පරාවේ ආයිට ඒක එහෙම තේරෙන්නේ අපිට හම්බ වුණා මේ පරම්පරාවෙම කියලා එච්චර දෙයක් කියලා දෙන්න කල්පනා කරන්නේ. ඊළඟ පරම්පරාවේ මේක සැහැල්ලුවෙන් ගන්නවා. ඊට පස්සේ මේ දැන් න්‍යායක් වාගෙන තියෙන තුන්වෙනි පරම්පරාව දුප්පත් වෙනවා කියලා. ඒ හේතු එක සැලකිල්ලෙන් සහ අවධානයෙන් ඒ තියෙන බර ඒකට ලබා දීලා ඒක ගන්නෙ නෑ ඒ වගකීම ඒකයි. දැන් මේ තියෙන අපේ බෞද්ධ සමාජෙත් ඒක වෙලා තියෙන්නේ. ඒ හරියට ඒ බර ඒ සැලකිල්ල ඒ ධර්මයට ඒ අවශ්‍ය කරන ගුණය දීලා ගත්තේ නැති වුණොත් අපිරියන. මා කලකිරුණු අදහසක් නෙමෙයි. කලකිරෙන්න ඕන කලකිරෙන්න ඕන කලකිරීම නැති කරගන්න ඕන නිසා ධර්මයේදී කලකිරෙන්න නෙමෙයි ඕන. කලකිරීම නැති වෙන්න ඕන. කලකිරීම තියෙන හැඟීම් වල දැන් අපි හාමුදුරු ටික එකතු වෙලා නාලිකාවල හතරක් පහක් දාගෙන උදේ ඉඳලා අවශ්‍ය වෙනකන් කලකිරවනවා කලකිරවනවා කලකිරවනවා. මේ මිනිසුත් කලකිරෙනවා. හා කලකිරෙනවා කලකිරෙනවා. සමහරලාට මානසික විෂිප්තතාවය එන ඕනේ ගිහිල්ලා දුබති උපදිනවා. කලකිරිලා කලකිරිලා භාවනාවක් දන්නෙත් නැහැ. ඉතින් අර නාහේ ළඟ තියාගෙන හුලං ගන්නවා හුලම් පිට කරනවා කීකේ ඉන්නවා. හුලං යනකම් මේක තමයි කරන්න වෙන්නේ. විශිෂ්ට ඥානයකට වුණපත් වන්නේ නැහැ. මං කියා දෙන්නේ නැහැ කිසි දෙයක්. ඉගෙන ගන්නට උගන්වන ඉගෙන ගන්නට සලස්සනවා. සමහර අය උගන්වනවා මම ඉගෙන ගන්නට සලස්සනවා. උගන්වන්නේ. මං ඔය වගේම දෙයක් අර නූතන දාර්ශනිකයෙක්ගෙන් මම අහලා තියෙන එක කෙනෙක්ගෙන් අහුවම දිනු වෙන්නේ කොහොමද කියලා. ඒ දාර්ශනිකයා කරලා තියෙන්නේ දිනු වෙන්නනේ ඕන. ඔව්. මේන මං උගන්වන්න කියලා ළඟම තියෙන වතුර ටැංකියේ අලල ඔබාගෙන හිටියලු. ඒ ටික වෙලාවක් ඉඳලා මේක දරා ගන්න බැරි දෙන පෙරලගෙන නැගිට්ටලු. ඇගිටාව කිව්වලු දිනු වෙන්නේ ඔහොමයි කිව්වලු. දිනු වෙන්නේ කොහොමද කියලා ඇහුවා. මරන්නනේ මාව හැදී කිව්වා. නේද? ඒ වගේ නිවන් දකින්නේ කොහොමද කියලාත් ඇහුවාම ඕකම තමයි කරන්න තියෙන්නේ. ඔබට ඔබේ තියෙන ඔක්කොම පෙරලගෙන ඔබට නැගිටින්න හැකියාව තියෙනවා. මේ නිවන් මාර්ගය හරියට තේරුම් ගන්න කෙනාට ජීවිතයේ හැම පැත්තක්ම සාර්ථක කරගන්නට ඥානයේ ශක්තිය පහළ වෙනවා. මොකද හේතුව ඒ වීර්ය ඒ බලය එයා තුළ පවතින නිසා. ඒකට ඉතිහාසයේ සියලුම මිනිස්සුන්ගේ මුළු මහත් ජීවිතේම ධර්ම ජීවිතයක් බවට පරිවර්තනය වුනේ රැකී රක්ෂාව වෙන්න පුළුවන් ගොවිතැන වෙන්න පුළුවන් දහමත් එක්ක පවතින ජීවිතයක් බවට පරිවර්තන වුනේ දහම් රසය ඇති නිසා. දහමත් එක්ක ගොනු කරගන්න බැරිද තමන්ගේ ව්‍යාපාරය? පුළුවන්. දහමත් එක්ක බැරිද මඟුල් ගෙදර හදන්න? දහමත් එක්ක බැරිද බණ ගෙදර හදන්න? දහමත් එක්ක බැරිද පිරිත් ගෙදර සහයුතු කර්මවකී ඔක්කෝ කර? පුළුවන්. මේ ධර්මයේ කොටස වෙනමයි, මේ අපේ පැවැත්මේ සංස්කෘති කොටස වෙනමයි කියලා වෙන් කරගෙන තියෙන එක වැරදි. ධම්ම ජීවිනෝ කියලා කියන්නේ දහමත් එක්කමයි. එයා අවබෝධය පැන නැගුණට පස්සේ යාට තේරෙනවා. මේ ඥානයේ උපරිමයට මහන්සි කළොත් පමණක්මයි ඒ ඥානෙ අභිභවා යන්නට පුළුවන්කම තියෙන්නේ. ඉන්ද්‍රියන් උපරිමයෙන් තේරුම් ගත්තොත් පමණක්මයි ඉන්ද්‍රියන් අතික්‍රමණය කරන්නට පුළුවන්. උදාහරණයක් ගත්තොත් ඉනිමඟ. අපි ඉනිමගේ පඩිය නැගගෙන ගිහලා අවසාන ඉනිමගට පඩියට ගිහිල්ලා තමයි අපිට ඉනිමගෙන් බැහැර වීමක් ගැන කල්පනා කරන්න සිද්ධ වෙන්නේ. හැම මොහොතකම මිනිසයා පොළවේ රැඳී සිටින්නේ පොළව පමණයි මිනිසයාට රැඳී සිටින්න තිබෙන්නේ කියලා විශ්වාස කරන නිසා. පොළවේ නික්ම යාමක් හැකියි කියලා විශ්වාස කරන්නේ සමහර අය. ඒක හරි ප්‍රශ්නයක්. මේ ඉන්ද්‍රියන් වලින් නික්මෙන්න පුළුවන් කියලා කවුරුත් විශ්වාස කරන්නේ. පංචස්කන්ධෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා විශ්වාස කරන්නේ. නොමරි ජීවත් වීමක් ගැන මිනිස්සේ විශ්වාස කරන්නේ. තම බුදුහාමුදුරුවෝ ඉතා පැහැදිලිව දේශනා කරලා තියෙනවද නැද්ද මේ ධර්මයේ අවබෝධ වූ අය නොමරෙනවා කියලා. මැරෙන්නේ නැහැ කියලා තියෙනවද නැද්ද? ඒක ඇයි ඒක තේරුම් ගන්න නැත්තේ? නොමරි ජීවත් වෙන්න පුළුවන්. ඒ අර්ථයේ සොයන්නේ නැත්තේ ඇයි? ඇයි විමසන්නේ නැත්තේ? අපි සංස්කෘතිය තුළ කියලා දුන්න දෙයට වඩා වැඩි දේවල් කරන්න එපා කියලා අපිට දෘෂ්ටියක් ඇති කරලා දෙනවා. ඒවට අපි සැලකුවේ ඔහොම පඬිතයා වෙන්න යන්න එපා කියලා. කියලා දෙන දේට වැඩි දෙයක් කිව්වොත් එහෙම පොඩි කාලේ හැරි අපි නේ මොකද කියන්නේ? පඬිතයා නොවී ඉන්නවා කියලා දෙන දේ පිළිගන්නව අහගෙන ඉන්නවා. කවුද මේ දේවල් අපිට කිව්වේ මොඩියෝ? සම්මතේනේ. එහෙම දෙයක් කියන්නෙම අඥානකම ඇති කෙනෙක්. බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලිව දේශනා කළා. විවෘත වෙන ධර්මයට බබලන්නේ හිරු සඳු. ධර්මය සත්‍ය. සැඟ වෙන ධර්මද නීති රෙගුලාසි වලින් ආවරණය කරන ධර්මයට ඒවට පැවැත්මක් තියෙන්නේ අවිද්‍යාවට කියලා. පැහැදිලිනේ. එතකොට ඒ වගේ රෙගුලාසි තියෙනවා නම් යම්කිසි ආගමක සංස්කෘතියක පැවැත්මක ඒ කියන්නේ වුණ අවිද්‍යාව රැක ගැනීම සඳහා දැඩි උත්සාහයක යෙදෙනවා. දැන් සමහර ආගම්වල ඒ ආගමික ලබ්ධිකය වුණ ආගම තුල රඳවාගෙන තියෙන්නේ වෙන ආගම් පොත් බලීම තහනම්. අතපය කපනවා, ඇස් පුච්චනවා බැලුවොත් වෙන ආගමක්. එවන් ආගම් මේ ලෝකයෙන් තුරන් වුණොත් මානව සංහතියද පුදුමාකාර සහනයක්. මිනිස්සු නෙමෙයි විනාශ කරන්න ඕන. ඒ මිනිසුන්ගේ ඒ ආගමික අවිද්‍යාත්මක චින්තනය. ඉතින් ඒ තාම භයානකයි ඒ තත්ත්වය. අවිද්‍යාව දුරු කරන්න ඕන. හරි හරි කියලා ඕනම දෙයක් තදින් ඔබවා ගත්තොත් ඒ මිනිස්සෙට කවදාවත් ඒක නිදහස් වෙන්න බෑ. මේක මෙහෙමයි මෙහෙමයි ඔයා මේක පිළිගන්න ඕන. ආයි වෙන දෙයක් බෑ. වෙන දෙයක් බැලුවොත් එimhe ඔයා අපාය යනවා. උපදින්න නැති වෙනවා. දෙයියෝ හරින් ප්‍රොජෙස් 10 දෙන්න නැති එක කපා හරිනවා. ඒ ඔක්කොම කියන එහෙම තමයිනේ කියන්නේ. ඒක මේක ශ්‍රද්ධාව බින්දෙන. ඔය ශ්‍රද්ධාව නැතුව ගිහිල්ලා දැන් අපේ බුද්ධඝම ඇතුළෙම මේ ආනන්ද හාමුදුරන්ගේ බණ අහන අයට සමහර අපේ හාමුදුරුවෝ කියන්නේ ඔය සෝගොල්ලන්ගේ විශ්වාසය නැති ගිහිල්ලා ශ්‍රද්ධාව නැති වෙලා ගිහිල්ලා. ශ්‍රද්ධාව කියලා කියන්නේ පිරුණුතුන ඒක නිකන් හරියට රත් වෙච්ච චාච්චියක් අල්ලන්න තියෙන රෙදි කෑල්ල වගේ එකක්. ඒක ඒ භාණ්ඩය අල්ලගත්තට පස්සේ ඒක පැත්තකට දාන්න ඕන. එහෙම නැතු මේ ශ්‍රද්ධාව පදිංචි කරගන්න තියෙන දෙයක් නෙමෙයි. තේනවත් වෙනවද? වීරිය කියන්නේ පදිංචි කරගෙන ඉන්න ඕන දෙයක් නෙමෙයි. ප්‍රඥාව කියලා කියන්නේ මේ සදාකාලික මේ පදිංචි කරගන්න ඕන දෙයක් නෙමෙයි. ඒව තමයි මේ ඇතිලි, හට්ටි, මුට්ටි, ඒව අල්ලන රෙදි කෑලි සහ මේ හැඳි. මේ නිර්වාණය නැමැතිදී හදාගෙන භුක්ති විඳින්න අනුභව කරන්න හම්බ වෙච්ච හට්ටි මුට්ටි ටික. කොහොමද මේගොල්ලන්ගේ කරේ හට්ටි මුට්ටි ටික බඳලා යවන කොට? එයා හට්ටි මුට්ටි ඇදගෙන එහාට මෙහාට යනවා බූරුව වගේ. අර හට්ටි මුට්ටි වලින් උයාගෙන ගන්න සමහර වෙලාවට අර යුරෝපයේ මිනිස්සු වෙන්න පුළුවන්. නැත්නම් විදේශික වෙන්න පුළුවන්. මේක ගැන ගැඹුරින් හිතලා. ලංකාවේ ඉන්න සුළු පිරිසක් ඉන්නවා. මේ දුර්ලභ පිරිස ඔබ වන්. ඒක ඔබේ ආත්ම අභිමානයට සතුටට කාරණා බවටපත් වේ. මේ හරි දේ දැක්කේ නැතුව මේක හරි කියනවා. ඒක මහ පුදුම වැඩක් නේ. එළඹ ගන්නවා. ඒක තමයි තියෙන ලොකුම වැරද්ද. ඒ භාවනාව හරියට දන්නේත් නැහැ. කවුරු හරි පොඩ්ඩක් එහෙම මෙහෙම කිව්වයි කියලා ඒක හරිය කියනවා. ඉතින් අපි ඒක සම්පූර්ණ කරලා ඇවිල්ලා කියනවා ඒ භාවනාවේ ප්‍රතිඵල මේකයි කියලා. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒක තමයි විශ්වාසය කියන්නේ. අමෝලික ශ්‍රද්ධා කියන්නේ. ඒ නිසා අමෝලික ශ්‍රද්ධාවෙන් තියෙන දේවල් ඔක්කොම පැත්තකින් දමන්න. ඔබට ප්‍රත්‍යක්ෂ වූ තැනකින් පමණක් ඔබ අවදි වෙන්නේ. ප්‍රත්‍යක්ෂ වූ දෙයක් පමණක් කතා කරා. දැන් ඔබට යම්කිසි ගමන් මගක් විවේචනය කරන්න බැහැ. ඇත්තටම ධර්මයේ දැක්කේ නැත්තම්. ඔය භාවනාව වැරදි කියලා අපිට කියන්නත් බැහැ. මේ මිනිස්සුන්ට වැරදි බව දැනුණත් අපි හරිද දන්නේ නැත්තම්. ඒක හොඳට තේරුම් කරගන්න. එතකොට අන්න එවන් වූ තැනකින් ඔබ නැගී සිටින්නට ඕන. මම මේ කතාව කලින් කියලා තියෙනවා. මම එක්තරා ස්ථානකට ගියාම ගිහි පින්නතේ කප්පුරු දේශනාවක් කළා. දේශනාවක් කරාම ඉතින් මම එළියට බහලා ආවා. එළියට බහලා එනකොට අර දේශනා කරපු ගුජ්ජල පිටුපසින් ඇවිල්ලා කිව්වා ඔබ වහන්සේ හොඳයි නේ කිව්වා. මම ඇහුවා ඇයි හොඳ කියන්නේ? නැයි ඉතින් අර මං උඩ ඉඳන් බණ කියද්දී හවුඳුරු බිමේ ඉඳන් රද්ද නැතුව ආන් කියන්නේ තරහ ගන්න නැතුව. ආ මං කොහොම මං මේ උඩ ඉන්න බිමේ ඉන්න යන කෙනෙක් නෙවෙයි. මං මේ දහමක් වාගෙන යන කෙනෙක්. තැන් තැන් වල ඇවිදිනවා. මේ ඒකේ මට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔබ වහන්සේ දේශනය ගැන මොකද හිතන්නේ කියලා ඇහුවා. මං කිව්වා වැරදි බව නම් මම දන්නවා. ඒත් මම මේක වැරදි කියලා ඔබතුමාට කියන්නේ නැහැ. ප්‍රකාශ කරන්නේ නැහැ කිව්වා. ඊළවසේ ඇහුවා ඒ මොකද ඔබ වහන්සේ වැරදි කියලා කියන්නේ නැත්තේ? මං කිව්වා වහන්සේ මම හරි දේ මොකද්ද කියලා මගෙන් ඇහුවොත් මම තාම ඒක කියන්න දන්නේ නැහැ. මම හැබැයි හරි දේ හොයාගත්තොත් එදාට ඇවිල්ලා ඔබතුමාගේ ඉස්සරහට ඇඟිල්ල දික් කළා මම කියනවා ඔබ වැරදි කියලා. අර බොහෝතක් බලන්නේ දර්ශනේ වචන ටික අතර තියෙන දර්ශනේ. ඒ ඇත්තටම මේ දේ වුණා. ඊට පස්සේ කාලේනව මම ධර්මය අවබෝධ කරගත්තා. අවබෝධ කරගත්තාට පස්සේ මට අර මිනිස්සයව මතක් වුණා. මම ගියා වැඩම කළා. වැඩම කළා ගිහිල්ලා හරියට හිටගෙන ඇඟිල්ල දිගු කරලා කියනවා මම අද කියනවා ඔබ වැරදි කියලා. අර මරුසෙටත් අරක මතක තිබ්බා. මොකද පෙරලා ඔබ ඇහුවොත් එහෙම හරි දේ මොකද්ද කියලා දන්නවද කියලා. ඔව් එහෙනම් මගෙන් ඇහුව එහෙනම් මොකද්ද හරි දේ කියලා අහගන්න මං කියන්න පාඩි වෙන කියලා ඉවරලා දේශනා කියා. ඒක ලොකු කාල කෝලහලයක් වගේ මට්ටමල ලොකු ශබ්ද වලින් ගියා. මොකද ඒගොල්ලන්ට දර්ශනයක් තියෙන පිරිසක් නේ. කියලා 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 අවසානයේ කට්ටියක් කිව්වා ඔබ වහන්සේකින් ගන්න දෙයක් නැහැ අපිට කියලා. මම කිව්වා එහෙනම් හොඳයි. අපි නතර කරමු. දැන් ඒගොල්ලන් ගුරුවරයා කිව්වා අර අවසානයේ අර කතාව සංවාදයේ ගියපු එක අවසාන නතර කරලා කිව්වා දැන් මට තියෙන ඔබ වහන්සේකින් ගන්න දෙයක්. අන්න බලන්න වැඩකන්නේ. මට තියෙන යමක් ගන්න මහන්සියකදී මට කියන්න බෑ.
දැන් ගෝලියෝ ටික ගෑ ගන්නව ගන්න දෙයක් නැහැ කියලා ගුරුන් වහන්සේ කියනවා ගන්න දෙයක් තියෙනවා කියලා ගෝලයාට ඊන්දාඩිය දාන. ඒක තමයි ප්‍රඥාවේ හැදෙන්නේ. අර ගෝලයන්ට තිබුණේ මතවාදේ සංකල්ප. මේ මිනිස්සුන්ට ටිකක් හරි සංවාදයක් තිබුණා. අර කලින් සංවාදෙත් මතකයිනේ. ඒකත් නිසා අත්හරින්න බෑ. මේක අනිවාර්යයෙන්ම පිළිගන්න ඕන කාරණයක් බවට පත් වෙනවා. ඒ මනුස්සයාගේ අවබෝධයේ මනුස්සය ප්‍රකාශ කරපු විදිය මම කියන්න. ඒ මනුස්සය කියනවා සායන හන්ස මොකක් හරි මෙහෙම අර ඇඟිල්ල දාලා හරි මොනවා හරි මෙහෙම කරකවනකොට අපිට පුළුවන් නේ සමහරලාට ඔය කී එකත් අපි කරකවන්නේ මෙහෙම ඇති. හරි. අන්න එහෙම වේගෙන් මේක කරකවනකොට ඒ කරකවන වේගය හේතුවෙන් මේ කරකීමට හේතු වෙලා තිබුණු ඒ කාරණය තව ගෙඩියක් හරි මොකක් හරි කී එකක් හරි තිබුණා කියලා ඒ වේගයට අර ගැළවිලා ගියාකෝවා. ඒක ගලවන්න කැරකුව නෑ ගෝ. මම වේගෙන් චින්තනේ මෙහෙව්වා. ඒ වේගෙට මේක කැරකිලා ගැළවිලා ගියා. එනිසා මනසේ එකට හසුරවන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි මේ දේශනා පුරාටම කියලා දීලා තියෙන්නේ. ඒ වේගෙන් ගැලවිලා ගියා. ඒක තමයි උපමා. කරපු දෙයක් නැහැ ගලවන්න. හිතලා ගලවන්න බෑ. ගලවන්න ගිහිල්ලා ගලවන්න බෑ. මේ විදර්ශනාවේ තියෙන බලයට ඒක ගැලවිලා විසිරලා ගියා. ඒක මම ගැලෙව්ව නෙමෙයි. ඊට පස්සේ කෙනෙක් අන්තුලන් හම්බුනේ. ඉතින් ඔච්චර ගැඹුරු කරන්නේ නැතුව ටිකක් තේරෙන්න සරලද? සරල ධර්ම තියෙන්නේ අහන්න ඔය රූප පෙට්ටිය ඕන තරම් නේද? TV එක දාගත්තාම ඕන තරම් සරල බණ තියෙනවා. ඒව අහන්න. සරල බණ තියෙනවා, සරල ගීත තියෙනවා. ඔක්කොම ටික අහන්න. ඒක අහන්න. එතකොට අපිට ඔබ වහන්සේ අරහතන් මාර්ගයේ පටිච්චසමුප්පාදේ ඒ ටික ඔක්කොම මිස්කල්ලා තමයි මේ මෙතන මේ දේශනා කරන්නේ. ඒක එහෙම මෙහෙම පිළිවෙලට කියන්නේ. ඒ අවශ්‍ය තැනින් අවශ්‍ය දේ අරගෙන ඉවර වෙලා දාලා අපි ව්‍යංජනේ හදා ගන්නවා. අවශ්‍ය කරන ආහාරය හදා ගන්නවා. එහෙම නැතුව පාඩමක් හැටියට උගන්නන්නේ නැහැ. ඉතින් පාඩම් හැටියට අපි ඉගෙනගෙන තියෙනවනේ ඒක. අපි දහම් පාසල් ගියානේ. පාසල් බෞද්ධ අධ්‍යාපනයේ තිබ්බා. ඊළඟට පන්සලේ බණ තිබ්බා. ඉතින් තියෙනවා. ඒ ටික ඉතින් ආයේ ඒ ටික මමත් කතා කරන්න ඕනේ. ඒ ටික ඉගෙනගත්ත පිරිසකටයි මේ කතා කරන්නේ. ඒ නිසා මම ඒව ගැන කතා කරන්නේ. ඊට වඩා වෙනස් අන්දමකින් ඊට වඩා පුළුල් යමක් ගැන සාකච්ඡා කරන්න මාංශය. තියෙන එකම ප්‍රශ්නේ තමයි තේරෙන්නේ නැහැ. තේරුම් ගන්නවයි කියන එක ඔබට එපා වෙනකම්ම මම තේරෙන්නේ නැති ඒවම කියනවා. ඊට පස්සේ අවසානේ කියන්නේ හාමුදුරනේ මට තේරුණා. මොකක්ද තේරුම් ගන්නවයි කියන එක? මහා පූස් වැඩක්. කිසි වැඩක් නෑ. මොනවද මේ තේරුම් ගන්නවයි කියන්නේ? මේ ලෝකේ අපි පොටස් කර කර වේදනා වශයෙන්, සංඥා වශයෙන්, සංස්කාරක වශයෙන් උපාදාන රැස් කරගන්න එකම නෙමෙයි තේරුම් ගන්නවයි කියන්නේ. ඇත්ත තමයි තේරුම් ගන්නවයි කියන එක එච්චර වැදගත් කමක් නෑ. ඒ විශිෂ්ට අවබෝධයට, ආධ්‍යාත්මික දර්ශනයට ඊළඟට ඔබ පාරේ යන්න තීරුම් ගන්න ඕන. ඈ අනින්න බලනින්න පවතින ජීවත් වෙන්න ඉගෙන ගන්න වෘත්තීය මට්ටමින් කාරණයක් වෙයිද? ඒක තීරුම් ගන්න ඕනේ. ඒ නිසයි මම නිතරම කියන්නේ ලෞකිකත්වයේ ලෝකෝත්තරයට සම්බන්ධ කරන්න එපා කියලා කියන්නේ. ඒකනේ එක වර්ධවා කරන්න එපා. මේ ලෝකෝත්තර දර්ශනය හරියට සම්මුති පැවැත්ම. සම්මුති පැවැත්මක් හැටියට දැකලා කටයුතු කරනවා. ලෝකෝත්තර දර්ශනය ලෝකෝත්තර ආකාරයෙන් දැකලා එයාට ලෝකෝත්තර නිවහනක්, සැබෑ නිවහනක් එයා ආධ්‍යාත්මික දර්ශනයක් ගොඩනගා ගන්නවා. කිසි වෙලාවක ගලපන්න යන්න එපා ලෞකිකත්වයත් එක්ක. හේම යන්න එපා. දැන් සෙට් එකට ගිහිල්ලා කියන්න එපා මේ සති පුජ්ජලෙක් නෑ ගහනවත් ෆුල් ටැන්ක් තෙල්. බස් එකට නැගලා කියන්න එපා සති පුජ්ජලෙක් නෙමෙයිනේ මම අනිත් අය හතා පුජ්ජලයා වශයෙන් යන්නේ මම හතා පුජ්ජලෙක් නෙමෙයි. මට ටිකට් කඩන්න බෑ. එහෙම කියන සතා පුජ්ජලයා නෙවෙයි නම් බහැලා ඉන්නේ සතා පුජ්ජලයා. ඒව බුදු සම්මුතිය. නේ බුදු සම්මුතිය. භෞතික දේවල් වල තණ්හාව නැහැ. ආශාව නැහැ. ඒ බොරු කතාව. සල්ලි ගොඩක් තියෙන කෙනාට ගොඩක් තණ්හාව තියෙනවය. පොඩ්ඩක් තියෙන කෙනාට තණ්හාව අඩුයි. එහෙම කතාවක් නැහැ. විඥානේ තමන්ගේ හරියට තේරුම් අරගෙන නැත්තම් තමන්ගේ සිත තමන් අවබෝධයට කළ නැත්තම් එයාට ගොඩක් තිබුණත් පොඩ්ඩක් තිබුණත් එයා ළඟ තණ්හා මාන දිට්ටි අඩු නැතුව පවතිනවා. එයා හරියට අවබෝධ කරගත්තොත් භෞතික දේ තිබුණත් නැතත් ඒක එච්චර ගැටලුවක් නැහැ. මම හිතන විදිහට තමන්ගේ බාහිර ජීවිතයත් කෙසේ හෝ එයා සාර්ථක කර ගන්නවා මේ ආධ්‍යාත්මික නිවැරදි දර්ශනය තියෙන කෙනා. තමන්ගේ හිත පිණසත් වැඩ කරගෙන අනුන්ගේ හිත පිණසත් වැඩ කරගෙන මේ දෙකම වැඩ කර ගන්න තැන තමන්ගේ හිත සුව පිණස පවතින තත්ත්වයක් ඇති වෙනවා. තමන්ගේ සුවතාවය කඩාගෙන අනිත් අයට පීඩ වෙන්නත් එපා. අත්ත හිතං කත්තබ්බ තමන්ගේ යහපත වෙනුවෙන් වැඩ කරන්න. පරහිතංච කත්තබ්බ අත්ත හිත පරහිත දෙපැත්තටම පීඩ වෙනවා. ඒක තමයි තමන්ගේ හිත පිණිස පවතින්නේ. ගොඩාක් වෙලාවට මේ සමාජයේ කියන දේ තමයි මේ ආත්මార్థකාමී වෙන්න එපා කියලා. සම්පූර්ණ වැරදි වචනයක්. මම ඔබට උගන්වන්නේ ආත්මార్థකාමී වන්න. ආත්මార్థකාමී නොවි පරార్థකාමී කියන පඩියට ඔබට නගින්න බෑ. ආත්මార్థකාමී නොවු කෙනෙකුට පරార్థකාමී පඩියට නගින්න බෑ. හොඳයි මට කියලා දෙන්නේ මේ නගින විදිහ. ආත්මార్థකාමී නොවි පරార్థකාමී පඩියට නගින විදිය මට කියන්න. ඔබ මෙන්න මෙච්චර විතර චූටි පැලයක් වෙලා ඉදී අඩි භාග කුස මිනිස්සෙකුට හේවන සලසන්න පුළුවන්ද? බෑ. ඔබ ටිකක් ලොකු ගහක් වෙන්න ඕන. ඔබ ලොකු ගහක් වුණාම ඇත්තටම ඔබ පරార్థකාමී කියලා වෙන්න දෙයක් ඕනේ නැහැ. ඔබේ ආත්මార్థකාමීත්වයේ තුල පරార్థකාමී හේවන වැටිලා. ඔබ හොඳ පෝෂිතෙක් වෙන්න ධනෙයි. පරార్థකාමී කියලා 아무තු දෙයක් කරන්න ඕනේ නැහැ. ඔබ වටා සේවකයෝ කී දෙනෙක් ජීවත් වෙනවද? මං අහන්නේ මේ කතා. ඔබ ආත්මార్థකාමී කියන අත්යෙන් පූර්ණත්වයට පත් වෙනකොට තව ගොඩාක් දෙනෙක් ඒ වට සෙවන ලබනවා. වෙන්න හොඳ නැති දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි නිර්ර්ථකාමී වෙන්නේ. පාර්ථ නැති වැඩ කරන්න එපා. අනර්ථකාමී වෙන්න එපා. අයාවිත මිනිස මිනිසුන්ට වැඩ කරන්න එපා. එහෙමනම් ලෝකේ වැදගත්ම දේ ආත්මార్థකාමී වීම. වැදගත්ම තව කාරණයක් තමයි පරార్థකාමී වීම. නොසුදුසු දේම තමයි නිර්ර්ථකාමී සහ අනර්ථකාමී වීම. මේ අපේ මහාචාර්යවරුත් මේව කියනවා. ආත්මార్థකාමී වෙන්න එපා කියලා කියනවා. ඒ දුර්වල කායක හරියට තේරුම් ගත්තේ නැති කම. ඒගොල්ලෝගේ මන් තේරුම් අරගෙන නැහැ කියලා. පැහැදිලිවම අත්ත හිතං කත්තම්බං. ඒ කියන්නේ මගේ හිත පිණිස වැඩ කරන ආත්මార్థය. දැන් ඔය ඉගෙන ඕද අපිටනේ? මේවා ඉගෙනගෙන තියෙනවා නම් ඒ මනුෂ්‍යයාගේ පෞරුෂය, දර්ශනය, ශ්‍රේෂ්ඨත්වය, ජේෂ්ඨත්වය, ස්ථානෝචිතත්වය හොඳට එයා තුළ පහළ වෙනවා. ධර්මයට ධර්මයෙන් පහළ වෙන, අධර්මයට අධර්මී කෝණයෙන් එනවා නම් ඒකද එහෙම පහළ වෙන, තර්කයෙන් නම් තර්කයෙන් ඕන විදියට. මට ගැම්මොත් එහෙම ගොන් තර්කයක් මම සත්‍යවාදී විදියට ඒකට මුහුණ දෙන්න යන්නේ නැහැ නේද? අපිත් දාන හොඳම ගොන් තර්කයක් දාපු ගමන් ඉර වෙලා මේ හැඹරිලා යන්න ලෑස්ති කරනවා. එහෙම කරන්න ඕන. ඒ නිසා ධර්මයේ තියෙනවා නම් පින්නතුනේ හරි ආශ්චර්යමත් විදියට ලෝකේ පරණගිනු. අනිවාර්යෙන් ධර්මයේ තේරුම් ගත්ත මනුෂ්‍යයා පූර්ණත්වයෙන් යුක්ත වෙනවාමයි. අතිශයින්ම ශාන්තියක් අතිශයින්ම දර්ශනයක් වුණේනවා. ධර්මය කියන්නේ ශූන්‍යත්වයක් සංඥාවට බර දෙයක් නෙමෙයි. හොඳට ඒක මතක තියාගන්න ඕනේ. සංඥාවෙන් තේරුම් ගන්න බෑ ධර්ම සංඥාවෙන් මොකටද? තමන්ට මේක තේරුම් යනකන් තමන් අවබෝධ කරගන්න. ඉතින් තමන්ට කොයි වෙලාවකරි ආත්ම අවබෝධයෙන් ඇති වෙච්ච දවසක ඒක යනවා. දැන් ගින්දර අපි අල්ලන්නේ නැතුව ඉන්නේ හිතේ හරි අමාරුවෙන් පාලනය කරගෙනද මං අහන්නේ? නෑනේ. ඕම සැහැල්ලුවෙන් අපි ගින්දර අල්ලන්නේ නැත්තේ කැමැත්තෙන්මයි. අන්න ඒ මට්ටමට එනවා ඔබ යම් කිසි දවසක ඔබේ පංච උපාදානස්කන්ධය අල්ලන්නේ නැතුව ඔබ ඉන්නවා සිය කැමැත්තෙන්ම. මොකද හේතුව? බැට කාලා. රාග සිත් පහල කරන්නේ නැතුව, දේශ සිත් පහල කරන්නේ නැතුව සන්තෝෂයෙන්ම ඉන්නවා. මොකද හේතුව? එයා ඒවයි බැට කාලා. තේරුණාද? ආන්න යථා අවබෝධේ ප්‍රත්‍යක්ෂතාවේ යත අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂතාවයෙන් දෙයක් ඈත් වුණාන පස්සේ ආයි එක පිළිගන්නේ. මේ රූපය මම මගේ ආත්මය වශයෙන්, මේ වේදනාව මම මගේ ආත්මය වශයෙන්, මේ සංඥාව මම මගේ ආත්මය වශයෙන්, මේ විඥානය මම මගේ ආත්මය වශයෙන් ගන්න ස්වභාවයක් නැහැ. අවබෝධයෙන් මත්හරිනවා මොකද්ද? පංච උපාදානස්කන්ධය. එතකන් ඉතින් හිර වෙවි. කොයි වෙලාවක හරි ඒ අවබෝධය පැනනගෙන, ඒ අවබෝධය පැනනගට පස්සේ ආ දන්නවා මෙතෙක් කාලයක් මේ රූපේ ඇලීම නිසා, සංඥාවේ ඇලීම නිසා, විඥානේ ඇලීම නිසා මට වෙච්ච සිද්ධිය, මේ මගේ ඇසයි, මේ මගේ කනයි, මේ මගේ නාසයයි කියලා ගත්ත මුලාව, මේකෙන් සැපක් නම් ලැබෙන්නේ නැහැ, මේක නම් දුක මත පීඩා තියෙන දුක පිණිස පවතින දෙයක් කියලා යථා අවබෝධය වෙන සංකල්පේ නෙමෙයි. හොඳින් මතක තියාගන්න. සංකල්පය තුල කෙනෙක් හඳවන්න බෑ. පැහැදිලි නේද? දැන් අපි පොඩි කාලේ ওই අවුරුදු කාලේට එහෙම කැවුම් පුච්චනකොට එහෙම තෙල් චාච්චිය ළඟට අපිත් කිට්ටු වෙනවා. කොච්චර කිව්වත් අහන්නේ නැහැ අපි. ඔය අම්මලා එහෙම කැවුම් වලට අපිත් ගිහිල්ලා ඉවරලා ඔකට කිට්ටු වෙනවා. ආරම්භ මෙහෙම දාන වෙලාවට සෝස් ගැල ගියොත් පිච්චෙනවනේ මේ තෙල් වැඩිලා. ඉතින් අපිව අයින් කරන්න හැදුවරන්නේ. ඊට පස්සේ අම්ම කරනවා ඒක අම්මේ හැත දෙනවා අත කෙලෙවලා අල්ල ගන්නවා මේ තෙල් ටික කෙලෙවලා දාන අතරකට තමයි අපි දුවන්නේ. ඒ කියන්නේ යන්නේ නැහැ නේද? එතකොට දාන්නවා. ඒ අවබෝධයෙන් සංසිදෙන්න ඕන. අවබෝධයෙන් අත්හරිනවා. කුණු වෙනව නිසා නේ. කවුද මේ කුණු වෙනවයි කියන්නේ? මේව පිළිකුල් කියන්නේ. පිළිකුල් වුණාම අත්හැර, පිළිකුල් වුණාම අත්හැරනෝ කැමැත්ත. ඊළඟට තියෙනවා පිළිකුල. එතකොට පිළිකුලට මොකද කරන්නේ? දැන් අපි ඉන්න ඔය මහානායක හම්බුවත් මහා පඬිතු ඔය ඔක්කොම ටික එකතු කරලා මිනිස්සුන්ට මේ දැඩි කලකිරීමක් ඇති කරනවා. ඊට පස්සේ කලකිරීමද මොකද කරන්නේ? මිනිස් කලකිරුණු ජාතියක් හදනවා. මේ සිංහල ජාතිය විනාශයේ මූල ධර්මයේ ප්‍රධාන සාධකය මිනිසුන් කලකිරවීම, දුකටපත් වීම, පත් කිරීම කියන මහා පීඩාව. හේතු ජීවිතේ සන්තෝෂයක් දකින්නේ නැහැ මිනිස්සුන්ට. සන්තෝෂයක් දකින්නේ නැති නිසා, සතුටක් දකින්නේ නැති නිසා, ප්‍රමෝදයක් දකින්නේ නැති නිසා සුරාව, සූදුව, සිගරට් එකට මිනිස්සු හැබැයි වෙනවා. මේ යථාර්ථයක් තියෙන්නේ හැඟීමක් හෝ සංකල්පයක් හෝ කලකිරීමක් නෙකනේ. කලකිරීම ප්‍රහ කරන, කලකිරීම දුරු කිරීම සඳහා සියලු දුක්ඛ දෝමනස්යන්ගේ සංසිනීම සඳහා දීපු දහම මිනිස්සු ළඟ පුළුවන් තරම් දුක්ඛ දෝමනස්යන් ඇති කිරීම සඳහා යොදා ගන්නවා නම් ඒක බුදු දහම නෙමෙයි. එහෙම කියා දෙන අයත් අවීචි මහ නරකයට යනවා. ඒක ඉගෙන ගන්න අයත් අවීචි මහ නරකයටම යනවා. මොකද හේතුව අර කලකිරුණු සිතේ. අර ඒර පත්තන මේ අර නාගරාජයාගේ කතාව අහලා තියෙනවනේ නේද අර නාග කජනේ මේ ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ කතාවක් තියෙනවා. මේ නාගෙක් වෙලා උපදින ඒකට හේතුව දැඩි සංකල්පගතව හිටියා මේ ගහෙන් කොළයක් කැඩෙන්න හොඳ නැහැ කියලා. එතකොට බෝතු වෙන මෙච්චර කාලයක් සිල් රැකලා රැකලා ඉඳලා හොඳින් ආරක්ෂා කරගෙන ඉඳලා අවසානයේ අර ගහේ කොළයක් කැඩෙනවා අත්තක් අල්ලපු වෙලාවක ඔරුවට ළඟින්. ඒ සංවේගය නිසා ඒ කනස්සල්ල නිසා එයා මොකද වෙන්නේ? ඒ කනස්සල්ලෙන් මේ ගිහිල්ලා නායක වෙලා උපදින. ඒ නිසා සීලබ්බත පරාමාසයන් කියලා කියන්නේ මහා භයානක දෙයක්. ඒසා හොඳින් තතු දැන අවබෝධ කරගන්නා වූ විශිෂ්ට ඥානෙ යුක්ත කෙනෙක් වන්නට ඔබට අවකාශය තියෙනවා. ඒ කියන්නේ මේක මෙහෙමයි කියලා කොටස් කරලා ගන්න එපා. දැන් මේ ස්වාමීන් වහන්සේ ඇති කරන්නේ ඔබ තුල සංකල්පය නෙමෙයි. හරි කියන සංකල්පෙත් වැරදි, වැරදි කියන සංකල්පෙ අනිවාර්යෙන්ම වැරදි. ඊට පස්සේ ආය හඳුන්නේ අපි මොකද කරන්න ඕනේ? මේක දර්ශනයක්, මේක ගැඹුරු දර්ශනයක්. ගැඹුරු දර්ශනිකුත් නෙමෙයි කියලා කලින් කිව්ව නේද කියලා හයි. ඒක තමයි වචනේ ඉක්ම වූ ධර්ම. තේරෙන්නේ යත අවබෝධයටපත් වේ, ප්‍රත්‍යක්ෂතාවයකටපත් වේ, ඒක තේරුම් ගන්නවයි කියන දෙයට වඩා එහා දෙයක්. ඊට පස්සේ ඔබට තේරුම් ගන්නවයි කියන සීමාවෙන් ලෝකෙ දිහා බලන්න ඕනේ. තේරුම් අභිභව ප්‍රත්‍යක්ෂව ලෝකෙ දැකීමේ සීමාවට ඔබපත් වෙනවා. ගින්දර කෙරෙහි අපේ ඇලීමක් නැත්තේ යම්සේද? ඒ වගේම ඔබට සිතවිලි පහළ වෙන එකක් නැහැ. දැන් ඔබට සිතවිලි පහළ වෙනවද මෙහෙම? දැන් මං හෙට උදේ නැගලා නැකිටලා ඉවර වෙලා මේ ගෑස් ලොක උඩ වාඩි වෙයිද දන්නේ කියලා එහෙම අදහසක් එනවද? ඒක තමයි. එහෙම සිතුවිල්ල පහළ වුණොත් මං හනික මකා ගන්න ඕන හිතෙන්. ඒ සිතුවිල්ල දිගින් දිගට ගියොත් එහෙම ගෑස් ලික උඩ කෙලින්ම ගිහින් වාඩි වෙයි. එහෙම ප්‍රශ්නයක් තියෙනවද ඔබට? එහෙම ප්‍රශ්නයක් නැහැ. හිත මම ගිහිල්ලා ලිපට අත දාහින් දන්නේ කියලා හිතෙන්නේ නැහැ. ඒ අවබෝධය නිසා ප්‍රත්‍යක්ෂතා නිතන් සිතුවිලි මර මර ඉඳලා වැඩන්නේ. ඔන්න මට ගෑස් ලිප මතක් වුණා. දැන් ඒක උඩ වාඩි වෙයි. ඒක මකනවා. ඒක අනිත්‍යයි. ඒක අනිත්‍යයි. එහෙම කතාවක් මුකුත් තෝන්නේ නැහැ අවබෝධය තුළ. යටපත් කරන්න, හංගන්න. ඒක මුකුත් කරන්න ඕනේ. ඇයි? අවබෝධයෙන්ම අවශ්‍ය නැහැ. අවබෝධයෙන්ම අවශ්‍ය නැහැ. කොහොමත් මේ ලෝකේ ඇස් තියෙන මිනිස්සෙක් ඕනම කෙනෙක් තමන්ගේ ජීවිතේ විපතටපත් වෙන දැන් තමන්ගේ වාහනයට තමන් ආදරේ නම් තමන්ට තමන් ආදරේ නම් තමන්ට හොඳ දැක්මක් තියෙන නම් එයා මේ කාන්වෝල හරිය මේ දාගන්නවද වාහනේ? ඈ නෑනේ. නිතැතිම්ම ආරක්ෂා සහිතව පැදවීම කියන එක සිද්ධ වෙනවා. එහෙනම් ඔබේ මනසට ඔබ ආදරය කරන කෙනෙක් නම්, ඔබේ ආත්මයට ඔබ ආදරය කරන කෙනෙක් නම්, මනාව සිහිය පිහිට වීම, මනාව අවබෝධයෙන් කටයුතු කිරීම, මනාව අවබෝධයෙන් ජීවත් වීම කියන එක નિરાයාසයෙන් ඔබ තුළ පිහිටන දෙයක් බවට පත් වෙනවා. අවශ්‍යතෙනින් අවශ්‍ය විදිහට මේ හරවල වංගු අර යන්නේ නැහැ. බ්‍රේක් කරන්න ඕන තැන බ්‍රේක් කරනවා, රේස් කරන්න ඕන තැන රේස් කරනවා. තමා කියතේ තියෙන්නේ අපිට ගෙනියන්න බෑ. අපි මේ පොඩි ලර්නර්ස් එකක් විතරයි. අපිට ඔබට ජීර් පහ උගන්නලා හය හරි උගන්නලා පොඩ්ඩක් වීල් එක කරකවා ගන්න, බ්‍රේක් එකයි ඒ ටික උගන්වනවා විතරයි. ඊළඟට එතන ඉඳලම සීලම කාර්යයන් කාසතුවද තියෙන්නේ. ඔබ සතුට.
එනිසා පුළුවන් තරම් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න, සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන්ම ඒත් ඒකාන්ත වශයෙන් ඉදි ගමනින් හරි මේ ගමන ජයග්‍රහණය කරනවා. සමහර අය නොහාව බොහොම පිළුම් ගහලා දුවන්න පුළුවන්. හැබැයි කම්මැලි කමට ධර්මයේ මඟ හරිනවා. හාව වුණාට වැඩන්නේ දිනන්නේ ඉබ්බා. ඒ නිසා මේ ධර්මයේ ගොඩාක් විහිද පිළිසරණ අරගෙන තියෙන වැඩිපුරම කාන්තාවෝ භව රූපයෙන් කාන්තාවෝ අවබෝධයට පත් වෙනකොට කාන්තාව බව නැති වෙන එක ඇත්ත. කාන්තාවක් කියන්නේ නැති වෙනවා. ඒ නිසා ඒකට හේතුව පිරිමි ධර්මයේ පිළිබඳ සලකන්නේ මොකද හේතුව? හාමුදුරුවන්ගේ හරේ මේ තැන් තැන් වල මොකක් හරි සිද්ධියක් දෙකක් අහලා දැනගෙන මේ ඔක්කොම හාමුදුරුවන්ට ඒ ලේබලේ දාලා බලනවා. වැඩි වැඩි සද්ධාවක් නැහැනේ පිරිමි ඔක්කොම. විශ්වවිද්‍යාලයේදී හාමුදුරුව කරන දේවල් දන්නවා. ඊළඟට පන්සලේදී හාමුදුරුව කොහොමද කියලා දන්නවා. කොයි කොයි හාමුදුරුවෝ මොනවා හරි සිද්ධියක් දන්නවා. ඒක මහත්කේ මයිම එකක් අල්ලගෙන දිගින් දිගටම කියවලමක්. මොකද ඒක එහෙම තමයි. ලෝකේ එහෙම තමයි නේද? ඥානත්ත කාය ඥානත්ත සංඥා. මොකද එක සමාජයක එක වුණුවකට එක විදිහකට දාන්න බෑ. අනිත් එක මේ අපේ ඔළුව නිලමැස්සෙක් වගේ ජරා බඩවල් හොයාගෙන වැරදිම හොයාගෙන යන්න එපා. ඒක පොඩ්ඩක් අයින් කරන්න අපිට හැකියාව තියෙන්න ඕන. අපේ ඔළුව නිලමැස්සෙක් වගේ මේ අසූචි බඩවල් හොයාගෙන යන කෙනෙක් කරන්න ඕනේ නැහැ. හරිද හොයාගෙන යන්න. නෙවැරදි දේශ වාගෙන යන රන් මිනි මුතු මැනි සඳුන් අරටු හොයාගෙන යන කෙනෙක් මිනිස්සේ බවට පත් වෙනවා. එයා තමයි හරි දේ එකතු කරන්නේ. තේරුණාද? එක්කෙනෙක් ඇවිල්ලා ට්‍රැක්ටරයක් ඇවිල්ලා කුණු අරගෙන යනවා. තව එක්කෙනෙක් ඇවිල්ලා ඉවර වෙලා බැංකුවල අර මේ තියෙන ඔක්කොම සල්ලි ටික අරගෙන යනවා. ඒ බැංකුව පොලිම්ම ඇවිල්ලා අයිතිකාරයෝ එන්න අරගෙන යනවා. දැන් බලන්න වටිනා දේ එකතු කරලා array යන කෝරසසුකුත් ඉන්න මේ සමාජේ. අර කුණු ටික array යන කොටසුකුත් ඉන්න සමාජේ. නමුත් අර කුණු ටික array යන කෙනා අපි වැඩි අගයන්නේ නැනේ නේ. එයා නගර සභාවේ කුණු ටික array යන්නේ කියලා නේ කල්පනා කරන්නේ. ඉතින් ඒ වගේ array හරි දේ array යන කෙනෙක් බවට පරිවර්තනය වෙනවා. සතුනුත් එහෙමයි. හරි දේ ගන්න, ගුණාත්මක දේ ගන්න මීමැස්සා වගේ ඕනම තැනක තියෙන තැනක වහලා ඒ ගන්න තියෙන සාරවත් දේ ගන්නවා. අන්න එයාගේ ජීවිතේ තමයි සාරවත් වෙන්නේ. දැන් මම මේ මතක් කරේ ඔබේ මොලේ කුණු ගොඩක් කරගන්න එපා, ඔබේ මනස කුණු ගොඩක් කරගන්න එපා. පුජ්‍යලේක ජීවිතේ වුණත් ඔබේ සතුට රැකෙන්න ඔබ හරි දේ ගන්න. ඔබේ සතුට රැකෙන්න ඔබ හරි දේ ගන්න. ආත්ම දෘෂ්ටිය, සීලබ්බත පරාමාසය මේ විචිකිච්ඡා නැතිවල ඒ ධර්මය අවබෝධ කරගන්න. ඔබේ මමත්වය පලා යනතුරු ඉවත් වෙනතුරු ඔබටම කියන දේ එළව එළවා පහර දෙන්න. ත්‍රස්තවාදයක් යටපත් කරනවා වගේ තමයි. ත්‍රස්තවාදයේ තව ලේසි ඊට වඩා උපාය උපා මාර්ග යොදන්න වෙන ඔබේ මමත්වය එළවන්න. මේකත් යුද්ධයක්. මේක ආත්ම පරිවර්තනයට උපකාරක වන යුද්ධය. ඔබේ ආධ්‍යාත්මය තුල ඔබට එරෙහිව ඔබ ආරම්භ කරන යුද්ධය. අවසානයේ මමත්වයෙන් තොරව විශිෂ්ට වූ ජයග්‍රහණයක් ඔබ ලබනවා. ඒ ජයග්‍රහණය ලෞතරා බුදුරෝගේ ඒ මහරහතුන් වහන්සේලාගේ ආර්ය ශ්‍රාවකයාගේ තියෙන උත්තරීතර ජයග්‍රහණයක්. එනිසා මේ ධර්මය අද අදම අවබෝධ කරගන්න, සත්‍ය අවබෝධ කරගන්න ඔබට ධීරිය, ශක්තිය, ඥානය, ශ්‍රද්ධාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.